වැඩි සාධනාවක් පවත්වන්න.
සාදු සාදු සාදු.
නෙවතත් සාධනාවක් පවත්වන්න.
සාදු සාදු සාදු.
ඉසරණ පංච සීල සමාදානී සමහ සම්බුද්ධනගල නමස්කාරය කියනවා.
නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතාවිරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතාවිරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානාතිරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානාතිරමණී සික්ඛාපදං සමාදියාමි.
සුමිච්ඡාචාරාවිරමණී පදං සමාදියාමි.
කාමයේ
සික්ඛාපදං සමාදියාමි.
සාවාදා
වීරමණී සික්ඛාපදං සමාදියාමි. සික්ඛාපදං සමාදියාමි.
සාමීරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුක්ඛං සුරක්ඛිතං කତ୍වා අත්තමාදීන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම සවන කාලෝ අයං පදන්තා. ධම්ම සවන කාලෝ අයං භදන්තා. ධම්ම සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර කාරුණික පින්වත්නි, පිනතියන් හැම දෙනාම අද මේ විවේක ස්ථානයේට එකතු වී රැස්ුනේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් බුද්ධ විලාසී චරිතයේ අවසාන භාගය කෙසේ ගත කළේද කෙසේ සිදු වීද යන්න පිළිබඳව විමසා බලන්නටයි. පින්වතුනි, බුදු උපතක ආරම්භය පිළිබඳව සැලකුව මීට කල්ප 20කට එහා යන එක්තරා අසරණ පවුලක දයාබර පියා හදිසියේම මිය ගියා. ආදරණීය අම්මා තම පුතණුවන්ව ආදරයෙන් පෝෂණය කළා. තව කෙනෙකුගේ කුලියක් මලියක් කරලා මේ තරුණ පුතා යම් දවසක කල්පනා කළා, මට දැන් යමක් කරන්න පුළුවන් හත් ශක්තිය තියෙනවා. මම අද ඉඳලා වැඩ කරනවා අම්මව නිදහස් කරලා. දවසක් රාත්‍රියේ අම්මට කතා කරලා වැඳලා කියනවා, මගේ රත්තරන් අම්මේ, අම්මා මීට පස්සේ කවදාවත්ම අනුන්ගේ වැඩ කරන්න යන්න එපා. මට පුළුවන් දැන් අම්මාව පෝෂණය කරන්න. දැන් අම්මා මාව හුඟක්කල් බලාගත්තා, තාත්තත් නැති වෙලා. ඒ නිසා හෙට ඉඳලා අම්මා වැඩට යන්න එපා. මම කොහේ හරි ගිහිල්ලා වැඩක් කරලා යමක් හොයාගෙන මගේ රත්තරන් අම්මාව මම පෝෂණය කරනවා. කොයි අම්මලත් කැමති නේ තමන්ගේ දරුවෝ විහිසෙනවට. ඒ අම්මත් කිව, නෑ රත්තරන් පුතේ, ඔබ තාම පුංචි. මට පුළුවන් තාම ඔබව පෝෂණය කරන්න. එනිසා ඔබ වැඩ කරන්න යන්න එපා. ඒත් පුතා එකඟ වුණේ නෑ ඒ යෝජනාවට. බොහොම අමාරුවෙන් අම්මව එකඟ කරගෙන පසුදා ඉඳලා මේ තරුණ පුතා අනුන්ගේ වැඩක් කරලා කීයක් හරි හොයාගෙන අම්මව රැක බලාගෙන හිටියා. කලක් යනකොට ඒ ප්‍රදේශයේ රැකියා සුලභ වුණා, බොහොම දුර්ලභයි. යමක් හොයාගෙන අම්මව පෝෂණය කරන්න විදිහක් නැතිකම නිසා තීරණය කළා වෙනත් ප්‍රදේශයකට යන්න, නැව් නැගලා. අම්මව කැමති කරගෙන නැව් නැගලා යන ගමනේදී අතරමඟ මහ කුණාටුවකට මේ යන නැව මැදි වෙලා රැලි මාලා අතරේ හාට මෙහාට පෙරලිලා වැනිලා ගිහිල්ලා මහගල් පරයක හැපිලා නැව කෑලි කෑලියට කැඩිලා ගියා. නැවේ හිටිය මිනිස්සු ඒනේ අතට විසි වෙලා තන තන ජීවිතයත් මරණයත් අතරේ සටනක් ජීවිතය රැක ගන්න. මේ අතරේ අර තරුණ පුතා එක පැත්තකට විසි වෙලා කල්පනා කළානේ, මගේ රත්තරන් අම්මා ආවේ මම නිසා. කොහේද මගේ රත්තරන් අම්මා ඉන්නේ කියලා වටපිට බලනකොට පුංචි ලෑලි කෑල්ල පෙල්ලිලා ජීවිතේ බේර ගන්න දඟලන රත්තරන් අම්මව දැක්කා. මේ තරුණ පුතා වේගයෙන් අම්මා ළඟට පීනගෙන ඇවිල්ලා කියනවා, මගේ රත්තරන් අම්මේ, අම්මා බය වෙන්න එපා. මම මගේ අම්මගේ ජීවිතේ කොහොම හරි බේරනවා. අම්මා නගින්න මගේ කර මතට. ඒ අම්මා කියනවා, නෑ නෑ පුතේ, මම දැන් වයස්ගත වෙලා මගේ ජීවිතේ නෙමෙයි බලන්න ඕන, උඹේ ජීවිතේ, උඹ තරුණයි. උඹ මේ ලෑලි කෑල්ලත් අරගෙන උඹේ ජීවිතේ රැකගෙන බේරගන්න පුතේ, මං ගැන හිතන්න එපා. පුතා කියනවා, නෑ නෑ අම්මගේ ජීවිතේ මං ගොඩලනවා, අම්මා නගින්න මගේ කර මතට. බොහොම අමාරුවෙන් අකමැත්තෙන් නමුත් කර මත තබාගෙන මේ පුතණුවන් මහා සාගරේ ඉමක් කොනක් නොපෙනෙන සාගරේ දින ගණනාවක් පීනුවා. දින ගණනාවක් පීනලා යන්තම් ගොඩබිමකට සේන්දු වෙන්න පුළුවන්කම ලැබුණේ. ගොඩබිමට ඇවිල්ලා අම්මට බොහොම වෙහෙසයි, බඩගින්නයි. අම්මා තමගේ උකුල මත හිස තබාගෙන නිදාගන්නට සැලැස්සුවා. යන්තම් වෙහෙස නිවිලා එහැරලා බලපු ගමන්ම තමන්ගේ පත්තන් පුතාගේ මුණයි දැක්කේ. මහසාගරයෙන් ගොඩගත්ත බව තේරුණා. මේ අම්මට යන්තම් කතා කරගන්න පුළුවන් වෙච්ච හැටි කියනවා, මගේ රත්තරන් පුතේ, උඹ මේ ඉමක් කොනක් නොපෙනෙන මේ මහා සාගරයෙන් මාව ගොඩ දැම්මා, නිදහස් කළා. මේමක් කොනක් නොපෙනෙන මහ සාගරයෙන් මාව නිදහස් කළ මාව ගොඩට ගත්ත මගේ රත්තරන් පුතේ උඹට මේ සංසාර සාගරේ අතරමං වෙලා දුක් විඳින ලෝක සත්වයාව සංසාරගත සත්වයාව සංසාර සාගරයෙන් එතර කරවන්නට නුඹට බුදු බවම ලැබේවා කියලා අම්මා ආශිර්වාද කළා. ඒ අම්මගේ ආශිර්වාදය තමයි මේ තරුණ අලාමක වීරෝදාර හදවතේ හැඟීමක් ඇති කළේ. එහෙනම් මම මේ සංසාර සාගරයේ දුක් විඳින සත්වයාවත් නිදහස් කර ගන්න ඕන කියලා. ඔන්න ඔතනින් තමයි බෝසත් සිරිත ආරම්භ වුණේ. මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන වශයෙන් 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පිරුම් පුරලයි දීපංකර පාද මූලයේදී නියත විවරණ ශ්‍රී ලබන්නේ. එදා සුමේද කුමාරයා වෙලා උපන්නේ. මව්පසින් 80 කෝටියක් ධනය, පියපසින් 80 කෝටියක් ධනය. මේ තරුණයා තරුණ වියේදීම අම්මා තාත්තා දෙන්න මිය පරලෝක ගියා. තස්ස තරුණ කාලේ ඒව මාතා පිතරු කාලන් මකන්. ඔහු තරුණ වියේදීම අම්මා තාත්තා දෙන්න මිය ගියා. මේ අම්මා තාත්තා සතු සියලු ධනයට සම්බන්ධනං සාමිකෝ හෝති. සියලුම ධනයට ස්වාමියා බවට පත් වුණා මේ තරුණයා. අම්මා තාත්තගේ ආදාහන කටයුතු ඉවර කරලා නාගෙන ඇවිල්ලා මාලිගාවේ ඉන්න වෙලාවේ ඒ සේවක කාරකාදීන් ඇවිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට මෙච්චර ධනයක් තියෙනවා. මෙච්චර ධනයකට ඔබ වහන්සේ ස්වාමියා දෙ ඉඳලා මේ විදිහෙන් සියලු ධන නිධාන පිළිබඳව තොරතුරු කියලා දුන්නා. ඒ තරුණ හිතේ පහළ වෙන අදහසක්, මගේ අම්මයි තාත්තයි පුච්චර මහන්සි වුණාද හම්බ කරන්නේ. නිතට නිින්දක් නැතුව, හරියට කුසට ආහාරක් නැතුව, ගතට වතක් නැතුව නිදි වරාගෙන බඩගින්නේ සාපිපාස සීතලෙන් උණුසුම් වැස්ස පින්න නොතක මේ වරස් කළේ. හැබැයි රැස් කරලා මේ අටුකුටු ගබඩා පුරෝල නිධාන පුරෝල නිකං මහිස් අතින්මයි ගියේ. ඒකං කහාපනං නගමංසු, එක කහවනුවක්වත් පරලෝකට කියලා ගෙනිච්චේ නෑ. එහෙනම් මමත් තව තවත් රැස් කරලා මේ ගොඩට එකතු කරලා හිස් අතින් මිය යනවද? මේ ටික අරගෙන යන්න ක්‍රමයක් නැද්ද? අන්න ඒ තරුණයා එදා තීරණය කළා ගම පුරා නගරයේ පුරා අඬ පෙරගස්වා මිනිසුන් ගෙන්වා ගබඩා නිවෙස්වල සියලු දොරවල් හැර කැමැති කැමැති දේ කැමැති කැමැති අයට ගෙන යන්න ඉඩ සලස්වා අඳුන් දිවි සමයි පාත්‍රේ පෙරහන් කඩේ අරගෙන කසාවතින් සැරසිලා පෑල දොරින් එදා පිට වෙලා ගියේ බොහොම සැහැල්ලු අදහසින් සුමේද කුමාරයා. වනදහනට ගිහිලා භාවනා කරලා ධ්‍යාන උපදවා ගත්තා. යහසින් වැඩම කරද්දී රඹගම් නුවරට වඩින බුදුරජාණන් වහන්සේට වඩින්න මහමග සූදානම් කරන පිරිසුදු කරන පිරිසව දැක්කේ. එතුමා බිමට බහලා අහනවා, "ඇයි මොකද අද විශේෂත්වයක් බොහොම ලස්සන කරන්න මේ පාර? ඇයි ඔබ දන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ පහළ වෙලා අද අපේ නුවරට අපේ ගමට වඩිනවා?" බුද්ධ කියන වචනේ ඇහෙනකොටම මෙතුමාගේ හදවතේ ලොකු හැඟීමක් පහළ වුණා. අනේ එහෙනම් මටත් උන්වහන්සේ වඩින මඟ ටිකක් සුද්ධ කරන්න ඉඩක් දෙන්න. මිනිස්සු කල්පනා කළා ඉදි බලලාභී කෙනෙක්. දිව්‍ය ලෝකෙන් පරසතුමල් ගෙනල්ලා පාර හදන්න පුළුවන්. ඒ නිසා අමාරුම හරියක් මඩවලක් දුන්නා එතුමට පාර හදන්න. එතුමා කල්පනා කළා මට පරසතුමල් ගෙනල්ලා බොහොම ඉක්මනින් මේක ගොඩ කරලා පාර හදන්න පුළුවන්. නමුත් ඒක පින්කමක් නෙවෙයි. මම කය වෙහෙසලා මේ පින්කම කරගන්න ඕන. එතුමා කූඩයක් උදැල්ලක් ඉල්ලගෙන පස් කප කපා ගොඩ කර කර පාර හැදුවා. හැබැයි ඉවර කරගන්න බෑ. ලක්ෂයක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ඉදිරියෙන් බුදුහාමුදුරුවෝ වඩිනවා. දීපංකර බුදුහාමුදුරුවෝ වඩිනවා. දැන් කරන්න දෙයක් නෑ. තවත් සල්පයක් ඉතුරු වෙලා තියෙනවා. බොහෝම ශ්‍රද්ධාවක් උපන්නා ඒ බුදු පිරිස දැකලා එතුමා තීරණය කළානේ මේ බුදුහාමුදුරුවන්ගේ දෙසිරිපතුල් වල මඩ කවරගෙන නම් යන්න දෙන්න බෑ. එතුමා තීරණයක් ගත්තා. බුදුහාමුදුරුවෝ ළඟට වඩිනකොට අර මහා මඩවලේ දිගා වුණා. දිගා වෙලා උන්වහන්සේගේ දිසාවට වැඳගෙන කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ දෙසිරිපතුල් වල මඩ තවර ගන්න එපා. මගේ ශරීරය ඒ දණ්ඩක් කියලා හිතාගෙන මේ කය උඩින් වඩින්න ස්වාමීනි. මහරහතන් වහන්සේලා ඒ දණ්ඩක්සේ මගේ ශරීරයේ සලකා මේ කය මතින් වඩින්න ජීවිත පරිත්‍යාග කළා. දීපංකර බුදුහාමුදුරුවෝ මොහොතක් නතර වෙලා විමසනවා, කවුද මේ ජීවිතේ පූජා කරන උතුමා? උන්වහන්සේට පෙනුණා මේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි. මතු අනාගතේ කපුසඳ කෝණාගම කාශ්‍යප තුන් බුදුවරයන් වහන්සේලාගෙන් අනතුරු ගෞතම නමින් ලොවට බුදු වෙන බුද්ධාංකුරයන් වහන්සේ නේද මේ කියලා උන්වහන්සේගේ නුවණට පෙනුණා. උන්වහන්සේ යන්න ඒ වෙලාවේ දකුණු ශ්‍රීහස්තයේ දිගු කරලා ශ්‍රී මුඛයෙන් පළමු වතාවට බුදු කෙනෙකුගේ මුවින් පිට කළා, පින්වත ඔබ මතුප කකුසඳ කෝණාගම කාශ්‍යප තුන් බුදුවරයන් වහන්සේලාගෙන් අනතුරුව ගෞතම නමින් බුද්ධ රාජ්‍යයට පත්වන්නේය කියන ප්‍රකාශය දකුණු ශ්‍රීහස්තයේ දිගු කොට උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශනය තමයි පළවෙනි විවරණය කියලා කිව්වේ. එදා ඒ බුදුරජාණන් වහන්සේ මතු බුදු වෙන බුද්ධාංකුරයන්ට උපහාර පිණිස මල් ඇතුරුවා. පසුපසින් වඩින රහතන් වහන්සේලා ලක්ෂයක් තමන් වහන්සේලාට පූජා කළ මල් ඇතුරුවා මේ බෝධිසත්වයන් වහන්සේට උපහාර පිණිස. දැන් මඩ ගොඩක් මත නෙමෙයි මල් ගොඩක් මතයි එතුමා සුමේද තවුසානෝ දැන් වැඩ ඉන්නේ. නිසීද පුප්පාසනේ මලසුන මත වැඩ ඉඳගෙන ඒ අසිරිමත් බුදු පිරිස පොළව සනස සනසා දුටු දුටුවන්ගේ සිත් සනස සනසා වඩින හැටි ඒ අසිරිමත් බුදු පිරිස දිහා බලාගෙන ඉන්නවා. අනේ මම කවදානම් මේ වගේ ලෝකයක් සනසන්නද? ලෝකයක් සනසමින් බුදු පිරිස පිරිවරාගෙන කවදානම් මේ ලෝව සැරිසරන්නද? එතුමා මල් අසුන මත ඉඳගෙන මල් ගොඩක් මත වැඩ ඉඳගෙන කල්පනා කළා. කුමක්ද මා ඒ සඳහා කළ යුත්තේ? අනුන් වහන්සේ සිහි කරලා බැලුවා පෙර බුදුවරයන් වහන්සේලා ඒ බුද්ධ රාජ්‍යයට එන්නට පත් වෙන්නට කුමක්ද උන්වහන්සේලා පිරූ පාරමී ධර්ම? ඒ අනුව උන්වහන්සේ දැකවදාලා දස පාරමිතාවන්, උපපාරමිතාවන්, පරමත්ත පාරමිතාවන්, සමතිසක් පාරමිතාවන්. එසේ උන්වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් කෙතෙන් පටන් සමතිසක් පාරමිතාවන් පුරා එනම් වෙස්සන්තර ආත්ම භාවයේ අවසාන පාරමිතාව පුරා දරුවන් දන් දී සියලු පාරමී පුරා අවසන් කොට තෞතිසාවේ උත්පත්ති ලැබුවා. තෞතිසාවේ උපත ලද බෝධිසත්වයන් වහන්සේට යම් දිනක ලෝධාතුන්හි දෙවියන් බ්‍රහ්ම බමුන් පැමිණ කාලෝ යන්තේ මහාවීර උපජ්ජමාතු කුච්චයන් ආදී වශයෙන් කළ ආරාධනාවට අනුව කාලං දීපංත දේසංච කුලං මාතරමේවච පස් මහා බැලුම් බලා වෙසක් පුර පසොළොස්වක් පොහෝ දිනයක මෙලව බිහිවෙන්නට කල් ඇතුව උන්වහන්සේ ඇසළ පුර පසොළොස්වක් පොහෝ දිනයක මව්පුස පිළිසිඳ ගත්තා. එසේ උන්වහන්සේ මෙලොවට පහළ වී 29 වසක් ගිහි ගෙදර රාජ්‍යශ්‍රී වින්දනයේ කොට අවුරුදු 29න් ගිහි ගෙදර අතහැර පැවිද්දට ආවා. අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කොට බුද්ධගයා බෝධි මණ්ඩලයේ වෙසක් පුර 15ක් පොහෝ දවසක උතුම් බුද්ධ රාජ්‍යයටපත් වුණා. උතුම් බුද්ධ රාජ්‍යයටපත් වෙලා උන්වහන්සේ 45 වසරක් මුළුල්ලේ අවුරුදු 45ක් මුළුල්ලේම ලෝක සත්‍යයා කෙරෙහි අනුකම්පාවෙන් අර අම්මා ඇති කළ ප්‍රාර්ථනාව, අම්මා ඇති කළ අදිස්ථානය, අම්මා දුන්නු අවවාදය සිහියට නගමින් ලෝකයාට අනුකම්පා පිණිස මුළු ජීවිතේම කැප කළා. ඒ ජීවිතයේ අවසාන භාගයේ අවසාන ගමන පරිනිර්වාණයට කුසිනාරාවට යන ගමන ආරම්භ වෙන්නේ රජගහනුවර විජ්ජකූට පර්වතයේ. පරිනිර්වාණ සූත්‍ර ධර්මයේ ආරම්භ කරන්නේ රජගහනුවර ඉඳලා කුසිනාරාව දක්වා ගිය ගමන. මේ සූත්‍රය බොහෝම දිග සූත්‍රයක්. ඔයත් දන්නවා පිරිත් පොතේම පිරිවානා පුත් වහන්සේ ඒ මුළු පිරිත් පොතේම තියෙන බණවර 5ක් විතරයි. මේ පරිනිර්වාණ සූත්‍රය ගත්තාම මේ තනි සූත්‍රයේ තුල තියෙනවා ඒ පිරිවානා පුත් වහන්සේගේ තියෙන තරමීම දීර්ඝ සූත්‍රයක්. එනිසා මේක දීඝනිකාය කියන කොටසටයි මේ සූත්‍රයේ අයිති වෙන්නේ. දිගම සූත්‍රය කියලා කිව්වොත් නිවැරදි ඇති මම හිතන හැටියට. දීර්ඝ සූත්‍රයක් පරිනිර්වාණ සූත්‍රය කියන්නේ. සූත්‍ර දේශනාවත් කරමින් පාලි පාඨයක් භාවිතා කරමින් කරනවා නම් මේක එක දවසකට දෙකකට ඉවර කරන්න පුළුවන් සූත්‍ර ධර්මයක් නෙවෙයි. නමුත් ඒ සූත්‍රයේ තුල අන්තර්ගතය මා මේ වෙලාවේදී මගේ මතකයට අනුව රජගහනුවරින් පටන් අරගෙන ඒ ඒ කළ දේශනාවන් පවා සිහියට නගමින් දස ස්තූප 13 වහන්සේලා බෙදා දඹදිව් තලයේ පුරා සිදු බිහි වූ පළමු ස්තූප 10 දක්වා මේ පරිනිර්වාණ සූත්‍රෙහි කරුණු විස්තර වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල නොබෝ කලකින් සප්තපර්ණි ගල් ගුහාවේ රජගහනුවරදී ප්‍රථම සංඝායනාව සිද්ධ වෙන්නේ. එතනදී තමයි ඔය ආනන්ද හාමුදුරුවන්ගේ මතකයේ තිබිච්ච ධර්මයේ තමයි ප්‍රකාශයට පත් වෙන්නේ එවං මේසුතං කියන වචනේ. මා විසින් මෙසේ අසන ලදී. උන්වහන්සේගේ මතකයේ ධාරණී තිබිච්ච සූත්‍ර සියල්ලමයි සූත්‍ර දසදහස් ගණනක් උන්වහන්සේගේ නමින් එවං මේසුතං මා විසින් මෙසේ අසන ලදී කියන නාමයෙන් ආරම්භ කරලා තියෙනවා. මේ සූත්‍රයත් උන්වහන්සේ දේශනාව පටන් ගන්න හිම එවං මේසුතං මා විසින් මෙසේ අසන ලදී. උන්වහන්සේදා පරිනිර්වාණය දක්වා ඒ සියලු සිදුවීම් උන්වහන්සේදා සප්ත පරිනිගල් ගුහාවේ ප්‍රථම සංගායනාවේදී මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කළ ආකාරයෙන්ම උන්වහන්සේ මතක් කරලා දුන්නා භික්ෂු පිරිසට. එදා උන්වහන්සේ ඒ දේශනාව ආරම්භ කරමින් මතක් කළාස පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න අවදී එවකට මේ රාජ්‍ය නායකයා වුණේ වේදේහේ පුත්‍ර අජාසත් රජුරුව. අජාසත් රජුරුව තීරණය කළා තම මැති ඇමතිවරු පිරිස ආරක්ෂක මණ්ඩලයේ කැඳවලා රහසිගත සාකච්ඡාවක් කළා ලිච්ඡවි රාජ්‍යය අත්පත් කරගන්න. ලිච්ඡවීන් සමූල ඝාතනය කරලා ඒ සමෘද්ධිමත් රාජ්‍ය තමන්ගේ රාජ්‍යයට ඇඳගන්න. තීරණය කරලා සේනා සංවිධානයේ වෙන අතරේ දවසක් මතක් වුණා බුදුවරයන් වහන්සේලා තථාගතයන් වහන්සේලා යමක් කියනවා නම් ඒක තේරුමක් ඇතුවමයි කියන්නේ. එනිසා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් යම් අදහසක් මතු කරගත්තොත් සුදුසුයි. එනිසා ඒ බව කල්පනා කළ වේදේහ පුත්‍ර අජාසත් රජු තමන්ගේ අග්‍රාමාත්‍ය වූ අග්‍ර පුරෝහිත වූ වත්සකාර කියන බමුණට කතා කරලා කියනවා, බමුණ එව නුඹ යන්න ගිජුකුළු පව්වට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාකමල් මගේ නමින් මගේ වචනයෙන් සිරිපා මත හිස තබා වන්දනා කරන්න. වන්දනා කරලා උන්වහන්සේගේ නිරෝග භව, නිරාබාධ භව, කාය විහරණය, සුඛ විහරණය, සුවපත් භාවේ මගේ නමින් උන්වහන්සේගෙන් විමසන්න. එහෙම උන්වහන්සේගේ නිරාබාධ භව, නිරෝග භව, පහසු විහරණය ගැන විමසලා උන්වහන්සේට මතක් කරන්න වේදේහේ පුත්‍ර අජාසත් රජුරෝ ලිච්ඡවී රාජ්‍ය අත්පත් කරගන්න, ලිච්ඡවීන් සමූල ඝාතනය කරලා ඒ සමෘද්ධිමත් රාජ්‍ය මේ රාජ්‍යයට එකතු කරන්න යන්න සූදානම් කියලා බුදුරජාණන් වහන්සේට මතක් කරන්න. එතකොට බුදුහාමුදුරුව යමක්ද ප්‍රකාශ කරන්නේ, ඒ අඩුවක් නැතුව ඒ ප්‍රකාශය මතක තියාගෙන ඇවිල්ලා මට කියලා දෙන්න, මට මතක් කරන්න. මේ විදිහෙන් උපදේශ දීලා සුනි වස්සකාර කියන මහ ඇමතිතුමාව බුදුරජාණන් වහන්සේ ළඟට යන්න පිටත් කළා. මනාප මනාප වූ සොඳුරු වූ යානාවක් නැගී සොඳුරු සොඳුරු යානාවන් පිරිවරාගෙන මේ පුරෝහිත මහ ඇමතිතුමා බුදුහාමුදුරුව දකින්න ගියා. යානාවෙන් යා හැකි දුරක් ගොත් ඉන්බැස පාගමනින් ගොත් බුදු සිරිපා හිස මත තබා හිස තබා වෙඳ, ස්වාමීනි මේ වැඳුම මේ නමස්කාරය අජාසත් රජුරුවන්ගෙන්. අජාසත් රජුරුව ඔබ වහන්සේගේ පාකමල් වැඳ ඔබ වහන්සේගේ නිරාබාධ බව, නිරෝගී බව, පහසු විහරණය විමසන්න කිව්වා. එසේ රජතුමාගේ නමින් වන්දනා කරලා සතුටු සාමීචයේ යෙදිලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අජාසත් රජතුමා ලිච්ඡවී රාජ්‍යය යටත් කරගන්නයි යන්න සූදානම. බුදුරජාණන් වහන්සේට මේ අදහස මතක් කළා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න අසුන පිටුපසින් වැඩ ඉඳගෙන බුදුහාමුදුරුවන්ට පවන් සලමින් ආනන්දහාමුදුරුව වැඩ හිටියේ. ආනන්දහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුව අහනවා කතා කරලා, ආනන්දය ඔබට ආරංචිද, ඔබ දැනගෙන තියෙනවද ලිච්ඡවීන් නිතර නිතර සාමූහිකව එකතු වෙනවා දවසකට දෙවරක් සමගියෙන් රැස් වෙනවා කියලා ආනන්ද අහලා තියෙනවද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ලිච්ඡවීන් දවසකට දෙවරක් නිතර නිතර සමගියෙන් රැස් වෙනවා මාසා තියෙනවා. එහෙනම් ආනන්ද ලිච්ඡවීන්ට අභිවෘද්ධියක් මිස පරිහානියක් වෙන්නේ නැහැ. නැවතත් බුදුහාමුදුරුවෝ අහනවා, ආනන්දය ලිච්ඡවීන් නිතර නිතර සමගියෙන් වැස්සෙනවා, සමගියෙන්ම විසිර යනවා, සමගියෙන්ම වාද විවාද වාද කරණේ කටයුතු සිද්ධ කරනවා කියලා ආරංචිද දැනගෙන තියෙනවද ආනන්ද? ස්වාමීනි එහෙමයි මම දන්නවා. ලිච්ඡවීන් සමගිව වැස්සෙනවා, සමගිව විසිරෙනවා, සමගිවම කතා බහ කරනවා, කටයුතු සිද්ධ කරනවා. එසේනම් ආනන්දය ලිච්ඡවීන්ට අභිවෘද්ධියක් මිස පරිහානියක් නම් සිද්ධ වෙන්න ඉඩක් නැහැ. ආනන්ද ලිච්ඡවීන් නොපෙන වූ නීති නොපනවන්නේද? පැන වූ නීති නොසිඳින්නේද? පැන වූ නීති ධර්මයේ පිහිටා කටයුතු කරන්නේ යයි ආනන්ද නුඹ දැනගෙන තියෙනවද? ස්වාමීනි එහෙමයි මා දන්නවා. ලිච්ඡවීන් නොපෙන වූ නීති පනවන්නේ නැහැ. පැන වූ නීති කඩන්නෙත් නැහැ. ඒ පැන වූ සම්මත ධම්මී පිහිටායි කටයුතු කරන්නේ. එහෙනම් ආනන්ද ලිච්ඡවීන්ට කවදාවත් අනර්ථයක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ අභිවෘද්ධිය දියුණුව මේ ධර්මයේ පිහිටා සිටින තාක් පවතිනවා. නැවතත් උන්වහන්සේ විමසනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්දය යම් වැඩිහිටි වූ මහලු වූ යම් ලිච්ඡවීන් වේනම් ඒ වැඩිහිටියන්ට ගරු කරන සත්කාර කරන ගුරුකාර කරන මානන පූජා පවත්වනවද? ඔවුන්ගෙන් අවවාද අනුශාසනා ලබන්න කැමතිද ලිච්ඡවීන් තවමත්? ස්වාමීනි එහෙමයි ලිච්ඡවීහු වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලබන්න කැමතිෙන් ඉන්නවා. ඔවුන්ට ගරු සත්කාර පුද පූජාවන් දක්වනවා. එහෙනම් මේද ලිච්ඡවීන්ගේ අභිවෘද්ධිය පිණිස පවතින අපරිහානීය ධර්මයක්. මේ පිහිටා සිටින තාක් ඔවුන්ට පරිහානියක් නම් නොවන්නේය. නැවතත් බුදුරජාණන් වහන්සේ විමසන ආනන්දය ලිච්ඡවීහු කුල කාන්තාව කුල දැරියෝ ඇදගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් තම වසඟයේ පවත් නොපවත්වන්නේ කියලා ආනන්ද දන්නවාද? එහෙමයි ස්වාමීනි ලිච්ඡවීහු කවදාවත් කුලවමිය කුල දැරියෝ ඇදගෙන ඇවිල්ලා බලහත්කාරයෙන් තමන්ගේ වසඟයේ තබා ගන්නේ නැහැ කියලා මම දන්නවා ස්වාමීනි. එහෙනම් ආනන්ද මේ අපරිහාන ධර්මයේ නුත්‍යුක්ත නම් ලිච්ඡවීහු කාටවත් ලිච්ඡවීම යටත් කරන්න බෑ. ලිච්ඡවීන්ගේ අභිවෘද්ධියක්ම විය යුතුයි. පිරිහීමක් නම් නොවන්නේමය. ආනන්දය මේ ලිච්ඡවී රාජ්‍යයේ යම් දෙවලක් සිද්ධස්ථානයක් ඇත්තම් මේ ලිච්ඡවී රජහු ඒවට ගරුකාර සත්කාර මානන පූජා පවත්වන්නේද? ඒ ස්ථානවලට දිය යුතු යමක් ඇත්නම් නිසි කලට ඒවා දෙන්නේ යයි ආනන්ද ඔබ දන්නේද? ස්වාමීනි ලිච්ඡවීහු යම් ලිච්ඡවී වේද දෙවලක් ඇත්නම් ඒට ගරුකාර සත්කාර ගුරුකාර මානන පවත්වනවා. දිය යුතු යමක් ඇත්නම් නිසි කලට වේලාවට ඒව තාමත් දෙනවා ස්වාමීනි. එහෙනම් ආනන්ද මේ අපරිහාන ධර්මයෙන් යුක්ත නම් ඔවුන්ගේ පිරිහීමක් වෙන්නේ නැහැ. ඔහුට අභිවෘද්ධියක්මයි වෙන්නේ ඔවුන්ට. ආනන්දය ලිච්ඡවී රාජ්‍යයට නොආ රහතුන් එන්නේද? ආ රහතුන් වහන්සේලා සුවසේ වැඩ ඉන්නේද? තම සිතින්ම සොයමින් විමසමින් බලන්නේද ලිච්ඡවීහු? ස්වාමීනි එහෙමයි. වජ්ජි දේශයට නොආ රහතුන් වඩිනවා. ආ රහතුන් වහන්සේලා සුවසේ වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ ආරක්ෂාව පාසු විහරණය සලසා දෙනවා ලිච්ඡවී රජවරු. එහෙනම් ආනන්ද ලිච්ඡවීන්ට පරිහානියක් වෙන්න බෑ. ඔවුන්ගේ අභිවෘද්ධියක්මයි වෙන්නේ. මේ සත්පරිහාන ධර්මයන්ගෙන් යුක්ත නම් ලිච්ඡවීහු ලිච්ඡවීන්ට හානියක් කරන්න බෑ. ඔවුන්ගේ අභිවෘද්ධියක්මයි වෙන්නේ. මෙසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ වත්සකාර බමුණුට කියනවා, බමුණ මට මතකයි වජ්ජි දේශයේදී සාරන්දද කියන චෛත්‍ය සමීපයේදී මම ලිච්ඡවීන්ට මේ සත් අපරිහාන ධර්ම දේශනා කළා. ඔවුන් මේ අපරිහාන ධර්ම පරිහරණය කරනවා නම් භාවිතා කරනවා නම් බමුණ කවදාවත් ලිච්ඡවීන්ට පරිහානියක් වෙන්නේ නැහැ, අභිවෘද්ධියක්මයි වෙන්නේ. මේ ප්‍රකාශය කරනකොටම වත්සකාර බමුණුගේ හිතේ පහළ වෙනවා, එහෙනම් යුද්ධයෙන් ලිච්ඡවීන්ව දිනන්න බෑ, ලිච්ඡවීන්ව දිනන්න ඕන කොහොමද කියන අදහස උගේ හිතේ උපදිනවා. ඔහු කියනවා සාමීනි මේ සත්ත පරිහාණ ධර්ම නෙවෙයි. මේන් එක ධර්මයක් යම් කෙනෙකු ළඟ තිබුණා නම් ලිච්ඡවීන් ළඟ තිබුණා නම් ලිච්ඡවීන්ව යුද්ධයකින් පරාද කරන්න බෑ. එහෙනම් ලිච්ඡවීන්ව පරාද කරන්න නම් එක්ක සාමයෙන් දිනා ගන්නට ඕන. එහෙම නැත්නම් ඔවුන් ભેද කරන්නට ඕන. ભેද බින්න කරවලයි අජාසත් රජුවන්ට මේ රාජ්‍ය අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ. මෙසේ කියා බුදු සිරිපා වැඳ වත්සකාර බමුණු විජු කුළු පව්යෙන් බැස ගියා. මේ නොබෝ වෙලාවකින් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද මේ රජගහනුවර ඉන්න සියලු සාමීන් වහන්සේලා භික්ෂූන් වහන්සේලාව උපස්ථාන ශාලාවට කැඳවන්න. ආනන්ද හාමුදුරු විහෙරෙන් විහෙරට කුටියෙන් කුටියට වැඩම කරලා සියලු සාමීන් වහන්සේලා උපස්ථාන ශාලාවට කැඳෙව්වා. රැස්කරවලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, සාමීනි භික්ෂූන් වහන්සේලා වැඩම කළා සුදුසු කල් දැනගනීවා. බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කළා. වැඩම කරලා එදා උන්වහන්සේ භික්ෂූන් නමතලා කියනවා, මහණෙනි මම අද නුඹලාට අපරිහාන ධර්ම දේශනා කරනවා. මේ අපරිහාන ධර්ම තුල උඹලා යම් තාක් කල් පිහිටා සිටීද ඒ තාක් මහණෙනි උඹලාට පිරිහීමක් නම් වෙන්නේ නැහැ. හොඳින් සවන් දෙන්න මහණෙනි කියමින් උන්වහන්සේ මේ අපරිහාන ධර්ම දේශනාව මේ පරිනිර්වාණ සූත්‍රයේ ආරම්භයට යොදවනවා. උන්වහන්සේ මතක් කරනවා, මහණෙනි නුඹලා යම් තාක් නිතර නිතර සමගිව රැස්වන්නේද මහණෙනි ඒ තාක් නුඹලාට පරිහානියක් වෙන්නේ නේ, අභිවෘද්ධියක්මයි වෙන්නේ. මහණෙනි නුඹලා යම් තාක් නිතර නිතර රැස්වන්නේද සමගිව විසිරෙන්නේද සමගිව සංඝ කර්ම කරගන්නේද මහණනියේ තාක් නුඹලාට පරිහානියක් පිරිහීමක් වෙන්නේ නැහැ අභිවෘද්ධියක්මයි වෙන්නේ. මහණනි නුඹලා යම් තාක් නොපෙන වූ නීති නොපනවන්නේද පැන වූ නීති නොසිඳින්නේද පැන වූ විනය දහමේ පිහිටා කටයුතු කරන්නේද ඒ තාක් නුඹලා අභිවෘද්ධියම කැමැති විය යුතුයි පිරිහීමක් නම් නොවන්නේමය. මහණෙනි සංඝනායක වූ සංඝ පරිනායක වූ වැඩිහිටි වූ යම් තෙරුන් වහන්සේලා ඇතනම් ඔවුන්ට ගරුකාර ගුරුකාර මානන පූජා පවත්වන්නේද උන්වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබන්නට කැමතිවන්නේද මහණෙනි ඒ තාක් නුඹලට පිරිහීමක් වෙන්නේ නැහැ අභිවෘද්ධියක් නොබලාපොරොත්තු වෙන්න ඕන. මහණෙනි ඒ වගේම නුඹලාගේ సంతාන තුල උපදින පුනර්භවයේ පිණිස හේතු වෙන තෘෂ්ණාවට වසඟ නොවි යම් තාක් නුඹලා වාසය කරන්නේද මහණෙනි ඒ තාක් නුඹලාට පරිහානියක් වෙන්නේ නැ අභිවෘද්ධියක්මයි වෙන්නේ. ඒ වගේම මහණෙනි නුඹලා යම් තාක් අරණ්‍ය වාසයේම කැමැති වාසය කරනවා නම් අරණ්‍ය වාසයට කැමැත්ත දක්වනවා නම් ඒ තාක් මහණෙනි නුඹලාට පිරිහීමක් සිද්ධ වෙන්නේ නැ අභිවෘද්ධියක් නුඹලාපොරොත්තු විය යුතුයි. හෙමෙන්ම මහණෙනි නුඹලා වාසය කරන තැන්වලට නොආවා වූ ප්‍රියශීලී සබ්‍රක්චාරීන් වහන්සේලා සාමීන් වහන්සේලා වඩින්නේද වැඩියා වූ සබ්‍රක්චාරීන් වහන්සේලා සුවසේ නුඹලා ඇසුරේ වාසය කරන්නේද ඒ බව නිතර නිතර සිතින් විමසා බලන්නේද නුඹලා වෙතට පැමිණි ප්‍රියශීලී සබ්‍රක්මසරුන් වහන්සේලා ආගන්තුකයෝ සුවසේ වැඩවෙසෙන්නේ යයි නුඹලා සිතින් පිරිසිඳ දකිමින් විමසා බලන්නේ නම් මහණෙනියේ තාක් නුඹලාට පිරිහීමක් නම් වන්නේ නේ අභිවෘද්ධියක්මයි වන්නේ. මහණෙනි මේ සත්තපරිහාන ධර්මයෝ නුඹලා තුල විද්‍යාමාන වන්නේද මේ සත්තපරිහාන ධර්මයන් තුල නුඹලා පිහිටා වාසය කරන්නේද? ඒ තාක් නුඹලා අභිවෘද්ධියම කැමති විය යුතුයි. මහණනි, නැවතත් මම නුඹලාට සත්තපරිහාන ධර්මයක් දේශනා කරන්නෙමි. මහණනි, චීවර කර්ම, පාත්‍ර කර්ම ආදී හැර වෙනත් වෙනත් ආවාස, නිවාස ඉදිකිරීම ආදී කර්මාන්තවල නොයදී වාසය කරන්නේද? ඒ තාක් නුඹලාට අභිවෘද්ධියක් නොවන්නේය, පිරිහීමක් නොවන්නේය. මහණෙනි, නුඹලා ස්ත්‍රී පුරුෂ ආදීන් පිළිබඳව කතා බහ කරමින් අල්ලාප සල්ලාපී යෙදෙමින් කතාව බහුල කොට වාසය නොකරන්නේද? ඒ තාක් නුඹලාගේ අභිවෘද්ධිය මිස පරිහානියක් නම් නොවන්නේ නේය. එමෙන්න මහණෙනි, නුඹලා නිින්ද බහුල කොට වාසය නොකරන්නේද? නිදිවරණින් නිදිවර්ජිතව බොහෝ වෙලාවක් ගත කරන්නේද? මහණෙනි, නුඹලාට අභිවෘද්ධියක් කැමති යුතුයි, පිළිහිමක් නම් නොවන්නේ නේය. හිමෙන්ම මහණෙනි, නුඹලා බොහෝ දිනා එකතු වී සාමූහික වී සාකච්ඡා කරමින් කාලය නොගෙවන්නේ නම් සංගණිකාරාමේ බොහෝ පිරිස් එකතු වෙන්නට නොකමැතිව තනිව එකලාව හුදකලා විඳන්නට කැමතිවන්නේ නම් ඒ තාක් මහණෙනි, නුඹලාට අභිවෘද්ධියම බලාපොරොත්තු විය යුතුයි, පිරිහීමක් නම් නොවන්නේ නේය. මහණෙනි, සිත තුල නැගෙන නානාවිධ වූ ලාමක වූ අකුසල ධර්මයන්ගේ වසඟයට නොයන්නේ යයි නුඹලා ඒ ධර්මයේ පිහිටා සිටින්නේද? ඒ තාක් නුඹලාට පිරිහීමක් නම් නොවන්නේය. මහණෙනි, නුඹලා යම් තාක් පාප ඇසුරක්, පාප මිත්‍ර සහායක් නොලබන්නේද? ඒ තාක් නුඹලාට පිරිහීමක් නම් නොවන්නේය, අභිවෘද්ධියක් නොවන්නේය. මහණෙනි, නුඹලා යම් තාක් රහත් ඵලයේ කෙළවර කොට ඇතිව ඉන් මෙහායින් ලැබෙන ධ්‍යාන මග්ගඵලාදියකින් සෑහීමකටපත් නොවි රහත් ඵලයේම කෙළවර කොට ඇතිව කැමැත්තෙන් වාසය කරන්නේද, විරිය කරන්නේද? මහණෙනි, ඒ තාක් නුඹලාට පිරිහීමක් නම් නොවන්නේය, අභිවෘද්ධියම උදාවන්නේය. මහණෙනි, මේ සත්තපරිහාන ධර්මයන්ගෙන් යුක්ත වන්නේද යම් තාක් නුඹලා, ඒ තාක් නුඹලාට පිරිහීමක් නැහැ, අභිවෘද්ධියක්මයි බලාපොරොත්තු වෙන්නේ. මහණෙනි, නැවතත් මම නුඹලාට සත්තපරිහාන ධර්මයක් දේශනා කරන්නේ. මහණෙනි, නුඹලා තුනුරුවන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයෙන් යුක්ත වන්නේද? පාපයට ලැජ්ජාවන්නේද? පාපයට බියවන්නේද? ඇසූ පිරූ තෙන් ඇති ශ්‍රුතවත් භාවයෙන් යුක්ත වන්නේද? නොහටගත් නූපන්න කුසල් කෙලෙස් නූපදින්නට, උපන්න කුසල් දුරුව යන්නට, නූපන් කෙලෙස් නූපන් කුසල් උපදින්නට, උපන් කුසල් වැඩෙන්නට ඇරඹු වීරියෙන් යුක්ත වන්නේද? කායගත සතියෙන් වේදනා චිත්ත ධම්ම ආදී සතිපට්ඨානයේ පිහිට වූ සිත් ඇතුව මනා සිහියෙන් යුක්ත වන්නේද? උදේවේ දක්නා සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වන්නේද? මහණෙනි, මේ සත්තපරිහාන ධර්මයන් පිහිටා නුඹලා යම් තාක් වාසය කරන්නේද, ඒ තාක් නුඹලාට පිරිහීමක් නොවන්නේ, අභිවෘද්ධියම කැමති විය යුත්තේය. මහණෙනි, නැවතත් මම නුඹලාට සත්තපරිහාන ධර්මයක් දේශනා කරන්නෙමි. නුඹලා යම් තාක් සති සම්බොජ්ජංගේ වඩන්නේද, ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්නේද, විරිය සම්බොජ්ජංගේ වඩන්නේද, තීති සම්බොජ්ජංගේ වඩන්නේද, පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්නේද, සමාධි සම්බොජ්ජංගේ වඩන්නේද, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නේද? මේ සත් අපරිහාන ධර්මයෝ යම් තාක් නුඹලා වඩන්නේද, නුඹලා සන්තකේ මේ අපරිහාන ධර්මයෝ පිහිටා ඇද්ද, ඒ තාක් මහණෙනි, නුඹලාට පිරිහීමක් වන්නේ නැහැ. අභිවෘද්ධියම කැමති වෙන්නට ඕන, ප්‍රාර්ථනා කරන්නට ඕන. මහණෙනි, වගේම තවත් සත්පරිහාණ ධර්මයක් මම නුඹලාට දේශනා කරනවා පිළිටන්න. නුඹලා නිරතුරුව අනිච්ච සංඥාව, අනත්ත සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහාර සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව මේ සංඥාවන් වඩමින් මේ සත්පරිහාණ ධර්මයන් පිහිටා සිටින්නේද? මේ සත් අපරිහාන ධර්මියෝ වඩන්නේද? ඒ තාක් මහණෙනි නුඹලාට අභිවෘද්ධියක් බලාපොරොත්තු වී සිටි. පිරිහීමක් නම් කිසි කලෙක ඒ තාක් නොවන්නේමය. මහණෙනි තවද අපරිහාන ධර්ම හයක් මා නුඹලාට දේශනා කරන්නෙමි. මහණෙනි නුඹලා එකට වාසය කරන කල්හි, එකට ආරාමේ වාසය කරන කල්හි සසු සබ්‍රක් සරුන් වහන්සේලාට හමු වෙයි නොහමු වෙයි, ඇති තැනත් නැති තැනත් මෛත්‍රී සහගත කාය කර්මයෙන් යුක්ත වන්නේද? නුඹලාට පිරිහීමක් වන්නේ නැහැ හිතා. ඒ වගේම හමු වෙයි නොහමු වෙයි, ඇති තැනත් නැති තැනත් මෛත්‍රී සහගත වාක් කර්මීල වාසිතීද? ඒ තාක් නුඹලාගේ පිරිහීමක් නොවන්නේය. ඇති තැනත් නැති තැනත් හමුවෙත් නොහමුවෙයි ප්‍රියශීලී සබ්‍රක්‍මචාරීන් වහන්සේලා කෙරෙහි මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් යුක්ත වන්නේද? මහණෙනි තාක් නුඹලාට පිළිහිමක් නොවන්නේය. මහණෙනි නුඹලාගේ පාස්ත්‍රයට ලැබිච්ච ධාර්මිකව ලැබිච්ච පින්දපාති ටික හෝ සමසේ බෙදාගෙන වළඳන්නේ යන මේ දහමේ පිහිටා සිටින්නේද? ඒ තාක් මහණෙනි නුඹලාට පිළිහිමක් නම් නොවන්නේය. මහණෙනි නුඹලා යම් තාක් අකණ්ඩා චිත්‍රාස බලා කම්මාස බුද්ධිස්ස විඤ්ඤූපසත්ත සමාධි සංවත්තනික වූ ඒ උතුම් සීලයෙන් හැමදෙනා සමානව වාසය කරන්නේද? ඒ තාක් නුඹලාට පරිහානියක් නොවන්නේය. සම්‍යක් ප්‍රඥාවෙන් උදේ වැය දක්නා නුවණින් සමානව වාසය කරන්නේද? නුඹලාට පිරිහීමක් නොවන්නේය. මේ අපරිහාන ධර්මහය යම් තාක් නුඹලා සන්තකේ ඇද්ද විද්‍යාමාන වේද? මහණෙනි නුඹලාට පිරිහීමක් නම් නොවන්නේය. මෙසේ සත් අපරිහාන ධර්ම දේශනා කළ උන්වහන්සේ සීලය මෙසේය, සමාධිය මෙසේය, ප්‍රඥාව මෙසේය. සීලයෙන් වැඩූ සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේය. සමාධියෙන් වැඩූ ප්‍රඥාව මහත්ඵල මහාන් සස්සගෙන දෙන්නේය. ප්‍රඥාවෙන් පුරුදු කළ සිත කාමාසව භාසව අවිජ්ජාසවයෙන් දුරු කරන්නේයයි මේ දෙහැමි කතාවම රජගහනුවර වැඩ සිටින තාක් කල් දේශනා කරමින් සිට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්දය පාසිවුරු ගන්න දැන් අපි අම්බලට්ටිකාවට යන්නට ඕන. ඔන්න බුදුහාමුදුරුව පිරිනුවම් පාන්නට යන ගමන ආරම්භ කරනවා රජගහනුවරින්. අම්බලට්ටිකාවට එනවා. අම්බලට්ටිකාවට වඩින උන්වහන්සේ රැස් වූ සිවණක් පිරිසට සීලය මෙසේය, සමාධිය මෙසේය, ප්‍රඥාව මෙසේය. සීලයෙන් වැඩූ සමාධිය බොහෝ මහත්ඵල මහානිසංස ඇත්තේය. සමාධියෙන් පුරුදු කළ ප්‍රඥාව මහත් අනුසස් ඇත්තේය, මහානිසංස ඇත්තේය. ප්‍රඥාවෙන් පුරුදු කළ සිට සියලු ආශ්‍රවක්ෂය කරන්නේයයි මේ මාර්ගයේ පිළිබඳව කළ දෙහැමි කතාවින්ම යුක්තව වැඩවාසය කොට ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද පාසි උරු ගන්න, දැන් අපි නාලන්දාවට පිටත් වෙන්නට ඕන. නාලන්දා නුවරට වඩින බුදු පිරිස එදා නාලන්දාවෙහි නතර වී පාවාරික සිටුගේ අඹ වනයේහි වැඩ වාසය කරනවා. එහි වඩින සැරියුත් මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. උන්වහන්සේ බුදු සිරිපා පතුල් අල්ලාගෙන වැඳ නමස්කාර කරලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේට වඩා සීලයෙන් වැඩි, ඔබ වහන්සේට වඩා ධර්මයෙන් වැඩි, ඔබ වහන්සේට වඩා ප්‍රඥාවෙන් වැඩි, ඔබ වහන්සේට වඩා විමුක්තියෙන් වැඩි කෙනෙක්, අරහත් ශ්‍රමණ බ්‍රාහ්මණේ අතීතේ පහළ වුණෙත් නෑ, අනාගතේ පහළ වෙන්නෙත් නෑ, වර්තමානයේ පහළ වෙලත් නෑ. එනිසා මම ඔබ වහන්සේ කෙරෙහි බොහෝ ප්‍රසන්න වෙනවාය කියලා සරියුත් හාමුදුරුව මතක් කළා. බුදුහාමුදුරුව මතක් කරනවා, සාරිපුත්‍රයනි, ඔබ කළේ සිංහනාදයක්. ඔබ කොහොමද මේ සිංහනාදය කරන්නේ? ඔබ පෙර පහළ වූ අරහත් සම්මා සම්බුදුවරුන්ගේ සිත පිරිසිඳ දැක්කද? අනාගතයේ පහළ වෙන තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා මට වඩා සීලයෙන්, ධර්මයෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් අඩුද වැඩිද සමානද කියලා පිරිසිඳ දැක්කද? වර්තමානයේ තුල ලෝකයේ නුවණින් විමසා බලලද මේ ප්‍රකාශය කළේ? ස්වාමීනි, අතීතයේ පහළ වූ බුදුරයන් වහන්සේලාගේ සිතින් සිත දකින්න මා සමත් නෑ. අනාගතයේ පහළ වෙන අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේලාගේ සීලේ, ධර්මයේ, ප්‍රඥාව ගැන මෙන බලන්න මට එහෙම කියාවකුත් නෑ. වර්තමානයේ තුල එහෙම විමසීමකුත් කළේ නෑ. ඒත් ස්වාමීනි, ධර්මයට අනුව අනුමාන ඥානයකුයි ඥානයකිනුයි මම මේ ප්‍රකාශනය කරන්නේ. කොහොමද සාරිපුත්තයනි ඔබ මේ ප්‍රකාශනය කරන්නේ, මේ සිංහනාදය කරන්නේ? ස්වාමීනි, එකම දොරටුවක් ඇති විසල් නුවරක් ඇත්නම් ඒ දොරටු පාලකයා ඥානවන්තනම් නුවණැතිනම් ඔහු පෞර වටාම, නගරයේ වටාම ගමන් කරලා ගඩොලක් පමණවත් හෙළුණු තැනක් නැතිව බළලෙකුට, හාවෙකුට රිංගන්න තරම්වත් සිදුරක් නැති බව හොඳටම දැන දැක ඔහු කල්පනා කරනවා, යම් මහත් සිරුරක් ඇති කෙනෙක් මේ නුවරට පිවිසෙන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතුයි. නුවර සිට පිට වෙන්නේ නම් මේ දොරටුවෙන්ම යා යුතුයි. එසේ දොරටු පාලකයා දැනගන්නේ යම්සේද, සාමීනි, අතීතයේහි යම් තථාගත අරහත් සම්මා සම්බුදුවරයන් වහන්සේලා පහළ වී නම් සිත කෙලසන, ප්‍රඥාව දුබල කරන පංච නීවරණ ධර්මයන් දුරුකොට සතර සතිපට්ඨානෙහි පිහිටා සප්තබොජ්ජංග ධර්මයෝ වඩා අරහත් සම්මා සම්බෝධිය ලැබුවේ. අනාගතේ යම් තාක් තථාගත අරහත් සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ නම් සිත කෙලෙසෙන, ප්‍රඥාව දුබල කරන පංච නීවරණ ධර්ම දුරුකොට සතර සතිපට්ඨානෙහි පිහිටා සප්තබොජ්ජංග ධර්මයෝ වඩාමයි ලෞතර බුද්ධ රාජ්‍ය ලබන්නේ. මේ වර්තමානයේ යම් තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක් ඇත්නම් උන්වහන්සේද සිත කෙලෙසෙන, ප්‍රඥාව දුබල කරන නීවරණ ධර්ම දුරුකොට සතර සතිපට්ඨානේ පිහිටා බොජ්ජංග ධර්මියෝ වැඩීමෙන්මයි ලෞතර බුද්ධ රාජ්‍ය ලබන්නේ. මෙන්න මේ දැනුම, මෙන්න මේ නුවණ උපයෝගී කරගෙනයි ස්වාමීනි මම මේ ප්‍රකාශය කළේ කියලා එදා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශය සිංහනාදය සරියුත් හාමුදුරුවෝ ආකාරයෙන් සිද්ධ කළා. ඒදීද භික්ෂූන් වහන්සේලාට දැහැමි කතාවෙන් උන්වහන්සේ කරුණු දක්වා ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්දේ, දැන් අපි පළවුල් ගමට යන්නට පිටත් වෙන්නට ඕන. හොන බුදුරජාණන් වහන්සේ දැන් ටිකින් ටික කුසිනාරාවට ලං වෙමින් පළල් ගමට ලං වෙනවා. පළල් ගමට වැඩම කළ වෙලාවේ පළල් ගම වැසි සදහැවතුන් වහන්සේව දැක බලා ගන්නට ඇවිල්ලා වැඳ නමස්කාර කරලා කිනෝ ස්වාමීනි අපට අනුකම්පා කරලා අපේ ආවාසය පිළිගන්න. උන්වහන්සේ කරුණාවෙන් ඒ ආරාධනාව ඉවසනවා. පළල් ගම වැසි මිනිසුන් වහා වහා පිටත් වෙලා ගිහිල්ලා ඒ ආසන ශාලාවේ ආරාමේ බුමුතුරුණු එලා පහන් දල්වා පැන්සලියක් තබා බුදුහාමුදුරුව වෙත ඇවිල්ලා මතක් කරනවා ස්වාමීනි දැන් කාලය සුදුසුයි. බුමුතුරුණු එළුවා අසුන් පැනෙව්වා පැන්සලියක් තැබුවා පහන් දැල්ලුවා තථාගතයන් වහන්සේ සුදුසු කල දනීවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරා වැඩම කොට ඒ ආසන ශාලාවේ මැදේ මෙදුම් තඹ මෙද කනුවට පිටදී නැගෙනහිර දෙස බලා උන්වහන්සේ වැඩ සිටියා. පාසෝදාගත් ස්වාමීන් වහන්සේලා ආසන ශාලාවට වැඩම කොට බටහිර දිසාවේ බිත්තියට පිටදී බුදුරජාණන් වහන්සේට පිටුපසින් නැගෙනහිර දෙස බලාගෙන උන්වහන්සේලාද සංසුන් වැඩ සිටියා. පළවල් ගමේ වැසි සනේතියන්ද පාදෝවණේ කොට බටහිර බිත්තියට පිටදී බුදුරජාණන් වහන්සේ දෙස බලාගෙන මේ පිරිසද වාඩි වුණා. ඒ පිරිසට බුදුරජාණන් වහන්සේ දා කතා කරලා කියනවා වසුවනේ මේ දුස්සීල භවයා ආදීනව බොහෝයි. යම් කෙනෙකු දුස්සීල වන්නේද? කය වචනේ වරදවා ගන්නේද? ඔහුගේ ප්‍රමාද භාවය නිසා මහත් වූ භෝග හානි වෙන්නේය. දුස්සීල භාවය නිසා තිබෙන සම්පත් වලට රැකවරණයක් නැතුව යනවා. අලුතෙන් සම්පත්තියක් උපදවා ගන්නට පුළුවන් කමක් නැතුව යනවා. උපදවාගත් දේ සුරා සූදු දුරාචාර ආදී දේට වැය වෙලා ගිහිල්ලා භෝග හානියක් වෙනවා. මේ දුස්සීල භවයේ ආදීනවයක් වසුවෙනි. ඒ වගේම වසුවෙනි දුස්සීල භවයේ ආදීනවයක් විපාකයක් තමයි දුසිල් කෙනාගේ සමාජයේ පුරා පැතිරෙන්නේ අකීර්තියක් අපවාදයක් ලෝකයේ තුල පැතිරෙනවා. මේ දුස්සීල භාවයේට ලැබෙන ප්‍රතිවිපාකයක්. ඒ වගේම වසුවෙනි දුස්සීල භාවයේට ලැබෙන ප්‍රතිවිපාකයක් තමයි පිරිස අතරට නොබියව එළඹෙන්න බෑ. පෞරුෂත්වයකින් සමාජයට මුහුණ දෙන්න බෑ. වැරදි කාය කර්ම වාක් කර්ම වලින් යුක්ත කෙනාට වැරදි ලෙස කාය කර්මයේ වාක් කර්මයේ මෙහෙවූ කෙනෙකුට මරණ මොහොතේ සිහි මුලා වෙනවා. සිහි මුලා නොවි මිය යන්නට පුළුවන් කමක් නැහැ. මිය යන්නේ සිහි මුලා වෙලාමයි. ඒ දුස්සීල භාවයේ අනිත් විපාකය සිහි මුලාවෙන් මිය යන නිසා මරණින් මත්තේ දුගතියක උත්පත්තිය ලැබෙනවා. මෙන්න මේ පංච ආදීනවය දුස්සීල භවට ලැබෙන ප්‍රතිවිපාකයි. එමෙන්ම පළොල් වැසියනි, පළොල් ගම වැසියනි, වැසුවනි, යම් කෙනෙකු කය වචන දෙක සංවර කරගන්නේද, කය වචන දෙක සංවර කරගැනීමේ ඒ සීලානිසංසයක් ඇටියට මහත් වූ භෝගස්කන්ධයක් වැඩෙන්නේය. තිබෙන සම්පත් රැකෙන්නේය. ඇති සම්පත් වැඩෙන්නේය. මතුමතුත් නැවත නැවත සම්පත් අභිවෘද්ධිය දියුණුව ලබන්නේය. මේ සීලාන් සංසේපි. එමෙන්ම වසුවනේ සිල්වතා පිළිබඳව ලෝකයේ තුල කීර්තියක් ප්‍රශංසාවක් පැතිරෙන්නේය. කීර්ති නාමයක් පැතිරෙන්නේය. මේද සීලේ ආනිසංසේපි. එමෙන්ම වසුවනේ සීලයානි සංසයක් ඇටියට ඕනම තැනකම නොබියව යාමේ හැකියාව මනා වූ පෞරුෂත්වයකින් යුතුව සමාජයට මුහුණ දීමේ හැකියාව නිවැරදි කාය කර්මයෙන් වාක් කර්මයෙන් යුක්ත කෙනාට ලැබෙන මෙලෙවින්ම ලැබෙන විපාකයක් වසුවනේ. කය වචන දෙක වරදවා ගත්තේ නැති කෙනාට මරණ මොහොතේ මම් මුලා වෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. සිහි මුලා නො වූ මුලා නොවූ සිහියෙන් මේ යන්න පුළුවන්කම තියෙන කුසල කර්මයන් පුණ්‍ය කර්මයන් ආවර්ජනය කරගෙන ඒ වගේම සීලානිසංසයක් මතු සුගතිය දෙවියෙක් වෙලා මිනිස්සෙක් වෙලා උපදින්න ලැබෙනවා මේ ආනිසංසයක් හැටියට කියලා මෙසේ උන්වහන්සේ සීලේ හා දුස්සීල භවේ ආදීනව ආනිසංස දේශනා කොට භූරේ බෝ වෙන තුරු පළවල් ගම වැසියන්ට බණ කියා මධ්‍යම යාමයේදී දැන්වසුනේ කැමැත්තක් කරන්නට කාලය ලැබෙතැයි ඔවුන් නිවෙස් කරා යන්නට පොළඹවා උන්වහන්සේ විවේක සුවයෙන් සමාපත්තියෙන් වැඩ ඉන්නට විවේක ගන්නට උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේට ඒ වෙලාවේ පිරිසිදු දිවසින් පෙනෙනවා පළවල් ගම යම් යම් ප්‍රදේශවල දහස් ගණනින් මහා ඍද්ධිමත් දෙවිවරු අරක් ගන්නවා. සමහර ප්‍රදේශ දකින්ව උන්වහන්සේ මධ්‍යම තෙදැති දෙවිවරු අරක් ගන්නවා. තවත් තැනක උන්වහන්සේ දකින්ව හීන තෙදැති දෙවිවරු යම් යම් ගස් රුක් අරක් ගන්නවා. උන්වහන්සේගේ දිවසට පෙනෙනවා ඒ මහා තෙදැති දෙවිවරු අරක් ගත්ත යම් තැනකද රජමැති ඇමතිවරු ඒ නිවෙස් තනන්නට පෙළඹෙනවා. මධ්‍යම තෙදැති දෙවිවරු යම් තැනක අරක් ගන්නවාද මධ්‍යම තෙදැති මැති ඇමතිවරු ඒ නිවෙස් හදන්නට පෙළඹෙනවා. හීන තෙදැති දෙවිවරු යම් තැනක අරක් ගන්නවාද එතන හීන තෙදැති මැති ඇමතිවරු නිවෙස් හදන්නට පෙළඹෙනවා. මෙසේ උන්වහන්සේ දැක පසු දින ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා අහනවා ආනන්ද මේ පළොල් ගම කවුරු හරි නුවරක් ඉදි කරනවද? ස්වාමීනි සුනීද වස්සක්කාර අජාසත් රජුරුවන්ගේ මහා ඇමතිවරු දෙපළ ලිච්ඡවී රාජ්‍යයේ යටපත් කරගන්න ඔවුන්ගේ අය මුක වසාලන්නට මහත් වූ නුවරක් ඉදි කරනවා මේ පාටලී ගමේ පළොල් ගම. ආනන්දේ මේ ගම බොහෝම සමෘද්ධ වෙනවා මේ නගරය. තෞස්සාවති දෙවියන් සමග සාකච්ඡා කොට ඉදි කරන්නාක් මෙන් මේ නගරයේ බොහොම සරුසාරවත් නගරයක් වෙනවා. ආනන්දේ මතු කලෙක ගින්නෙන් ජලයෙන් ඔවුනුන් වේදවීම් ආදීන් තුන් වරක් මේ නුවර විනාශ වෙනවා. තුන් වරක් විනාශ වෙනවා ආනන්ද. මේ නුවර යම් දවසක මතු දිනක මුළු රටෙන්ම ගෙනෙන බඩු පොදි ලියා දපන මහා වෙළඳ සැල් ඉදිවෙනවා මහ නගරයක් ඉදිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අනාගතයේ දැක මේ ගම පිළිබඳව ප්‍රකාශයක් කළා. පසුදින මේ නගරයේ ඉදි කරමින් සිටිය සුනීද වස්සකාර කියන මහා ඇමතිවරු දෙපළ බුදුරජාණන් වහන්සේට දානේට ආරාධනා කොට උන්වහන්සේ වැඩමවා ගොස් භික්ෂු මහා සංඝරත්නයට දන් පෙන් පූජා කොට අවසානයේදී බුදුරජාණන් වහන්සේ මේ දෙපළට අනුමෙවිනි බණ කියමින් උන්වහන්සේ මතක් කරනවා පින්වත් බමුණනි යම් පෙදෙසක පඬිත වික්ත ඥානවන්තයෝ වාසය කරන්නේද ඔවුන් නිතර දම් පින්කම් ආදී පුණ්‍ය ධර්මයන් යෙදමින් වන්දනමානන පූජා පවත්වමින් පින්කම් කොට දෙවියන්ට නිරතුරු පින් අනුමෝදන් කරන්නේය. ඒ පින් අනුමෝදන් වෙන දෙවියෝ සතුටටපත්ව එකම පුතු රකින්නා වූ මවකමෙන් දෙවියන් විසින් ඔවුන්ව රකින්නේය ආරක්ෂා කරන්නේයයි සුනීද වස්සක්කාර බමුණන්ට අනුමෙවිනි ධර්ම දේශනා කොට උන්වහන්සේ පළොල් ගමින් වැඩම කරන්නට තීරණය කරනවා. සුනීද වස්සක්කාර මහ ඇමතිවරු දෙපළ තීරණය කරනවා යම් දොරටුවකින් අද බුදුහාමුදුරුවෝ මේ ගමින් පිට වුණොත් ඒ දොරටුව අපේ ගෞතම ද්වාරය නමින් නම් කරනවා. යම් තොටුපළකින් උන්වහන්සේ ගම්ගානං ගඟ එතර වුණොත් ගෞතම තීර්ථය නමින් අපි ඒ තොටුපළ නම් කරනවා කියලා උන්වහන්සේගේ පසුපසින් වැඩම කළා. එදා ගංගානං ගඟ පිරිලයි පිරිලා ගලාගෙන යනවා. මිනිස්සු ඔරුව හොයනවා බෝට්ටු හොයනවා පහුරු බඳිනවා ගංගානං ගඟෙන් එතර වෙන්න. මිදහස් ගණන් මහා සංඝයා පිරිවරාගෙන වඩින බුදුහාමුදුරුව මොහොතකින් ඉරුදි බලයෙන් ගමින් එතරට වැඩම කරනවා භික්ෂුන් වහන්සේලා දරගෙන. එතරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතලක් කියනවා, මහණෙනි, මේ පුංචි ගංගාව එතර වෙන්නට මිනිස්සු නැව් හොයනවා, පහුරු බඳිනවා, පහුරු හොයනවා. මේ කෙලෙස් මහා ගංගාව එතර කළ සංසා කෙලෙස් ගංගාව තෘෂ්ණා නදිය එතර කළ ධීරයෝ වීරයෝ මේ පුංචි ගංගාවන් පහසුවෙන්ම එතරවන්නේ යැයි උන්වහන්සේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරමින් ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්දේ, දැන් අපි කෝටිගාමයට යන්නට ඕන. කෝටිගාමයට වඩින උන්වහන්සේ එහි දී රැස් වෙන සිව්වනක් පිරිසට අමතල කතා කරලා කියනවා, මහණෙනි, මමත් නුඹලා සතර ධර්මයක් අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේද නොකළ නිසා, සන්ධාවිතං සංසරිතං මමං චේවතුම් මහාකංච, මමත් නුඹලාත් බොහෝ කාලයක් මේ සසරේ ඇවිද්දා කියලා දේශනා කරමි. කුමන සතර ධර්මයක් අවබෝධ කළ නොකළ නිසාද නුඹලත් මමත් මේ සංසාරේ බොහෝ කාලයක් ඇවිද්දේ? මහණෙනි, දුක්ඛාරය සත්‍ය අවබෝධ නොකළ නිසා, ප්‍රතිවේද නොකළ නිසා නුඹලත් මමත් මේ සංසාරේ බොහෝ කාලයක් ඇවිද්දා. දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරය සත්‍ය, මේ සතර ආර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා මමත් නුඹලත් මේ සංසාර ගමනේ බොහෝ කාලයක් දුක් විඳා සැරිසරුවා කියලා දේශනා කරමි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට තියෙන මඟ සීලය මෙසේ, සමාධිය මෙසේ, ප්‍රඥාව මෙසේ, ආශ්‍රාක්ෂය කරන ප්‍රතිපදාව මෙසේයි කියන දෙහැමි ප්‍රතිකතාවෙන් තෙද ගන්නවා දැනුවත් කොට උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්දේ, පාසිවුරු අරගන්න, දැන් අපි නදිකා ගමට යන්නට ඕන. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන නදිකා ගමට වැඩම කළා. නදිකා ගමට වැඩම කළ වෙලාවේදී ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා අහනවා, බුදුහාමුදුරුවනේ, මේ ගමේ වාසය කළ සාල්හ මහණ කලුරිය කළා, නන්දා මෙහෙණ කලුරිය කළා, සුදත්ත උවසුතුමා කලුරිය කළා, සුජාතා උවැසිය කලුරිය කළා, භද්‍ර සුභද්‍රාදී බොහෝ උවසුවරු කලුරිය කළා. ස්වාමීනි, ඔවුන්ගේ මතු ගතිය, මතු උත්පත්තිය කෙබඳු තැනකද? ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා. ආනන්ද සාල්ල මහණ දස සංයෝජනයන් දුරුකොට මහරහත් පදවියෙන් සැනසී සියලු ආශ්‍රවක්ෂය කුට අනුපාදා පරිනිර්වාණයට පත් වුණා. ආනන්ද නන්දා මෙහෙණ පංචෝරම් භාගිය පහළට හෙළන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන පංච සංයෝජනයන් දුරුකොට අනාගාමීව සුද්ධාවාස බබලෝ උත්පත්තිය ලැබුවා. ආනන්ද සුදත්ත උවසුතුමා තුන් සංයෝජනයන් දුරුකොට රාග ද්වේෂයන් ප්‍රහීණ කිරීමෙන්, තුනී කිරීමෙන් සකදාගාමී බවට පත්ව තව වරක් මේ සුගතියට එන ස්වභාවයට පත් වී අනාගාම සකදාගාමී භාවයට පත්වයි ඔහු කලුරිය කළේ. සුජාතා උවසිය ආනන්දේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා තුන් සංයෝජන ධර්මයන් දුරුකොට සෝතාපන්න භවෙන් පත් වී නියත සම්බෝධිය පරායන කොට ඇති අපාය විනිපාතයෙන් මිදී සුගති පරායන වුණා. ඒ වගේම ආනන්ද මෙනාදිකාගමේ නියගිය කලුරිය කළ උපාසකවරු අතරින් 50 දෙනෙක් පංච ඕරම්භාගයේ සංයෝජනයන් දුරුකොට අනාගාමී බව ලබා අන්න පංච සුද්ධාවාස බඹලෝ උත්පත්තිය ලැබුවා. ආනන්දේ ඒ මියගිය මේ පළොල්ගම් මේ නදිකාගම වසුවන් අතරින් 90 දෙනෙක් සකදාගාමි බව ලබා සුගති පරායන වුණා. ආනන්ද පළොල්ගම වැසි 500ක් ඒ මියගිය වසුවන් සෝවාන් බවින් නියත සම්බෝධි පරායන වූ සතර අපායෙන් මිදී සුගතියට යොමු වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද මේක එක්කෙනා මෙහෙනු පැවිද්දෝ උවසු උවසියෝ මිය යන තරමට ඔවුන්ගේ මතු ගතිය මගෙන් අහන්න ගියොත් මේ තථාගතයන් වහන්සේට මේ කයට ආනන්ද මහ වෙහෙසක් ඒක. එනිසා ආනන්ද එහෙම අහන්න එපා. මම කියලා දෙන්නම් ආනන්ද, තමන් තමන් කෙරෙහිම දකින නුවණක්, තමන් මගඵල ලැබුවාද කියලා දැනගන්න, තමන් මාර්ගඵල අවබෝධ කරගත්තද, තමන් සතර අපායෙන් මිදුණද කියලා දැනගන්න පුළුවන් ධර්ම න්‍යායක් කියලා දෙන්නම් ආනන්ද. එතකොට තමන්ටම පුළුවන් ප්‍රකාශ කරන්න, මම මෙන්න මේ තත්ත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා, මෙන්න මේ ධර්ම න්‍යායට එකඟව තමන්ට පුළුවන්කම තියෙනවා තමා පිළිබඳව ප්‍රකාශයක් කරන්න කියලා. උන්වහන්සේ ධර්මාදාස ඒ දහම් න්‍යාය නාභිකා ගමේදී සිවණ පිරිසමතා උන්වහන්සේ දේශනා කරනවා. ආනන්දය මිලෝ යම් කෙනෙකු බුදුරජාණන් වහන්සේ පිළිබඳව නොසිල් වෙන ප්‍රසාද ඇත්තේද, ඒකාන්තයෙන් භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ලෝකවිදු විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු ආදී ගුණවලින් යුක්තය, ධර්මයේ සාක්ඛාතේ සම්දිට්ඨිකය කාලිකේහි පස්සිකය, මහා සංඝරත්නයේ සුපටිපන්නේ උජිපටිපන්නේ ඥායපටිපන්නේ ආදී මේ ගුණ දැන ඇති කරගත් ප්‍රසාදය ඇත්තේද, මේ අවිච්ච ප්‍රසාදයේ සහිතව අකණ්ඩා චිද්‍රාස බලාකම්මාස බුද්ධිස්ස විඤ්ඤූ පසත්ත සමාධි සංවත්තනික වූ අරිය කන්ත සීලයෙන් පංච සීලයෙන් යුක්ත වන්නේද? අන්න එබඳු කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තමන්ට කැමතිනම් මම මෙන්න මේ සංයෝජනයන් දුරුකොට ඇත්තේය, නියත වශයෙන් අපායෙන් මිදුනේය, සම්බෝධිය කරා යන්නේය කියන ප්‍රකාශය කරන්නට පුළුවන් බව උන්වහන්සේ මතක් කළා. හැබැයි පින්වතුනි, මේ දේශනාව ලෝකයේ බොහොම සරල කොට අරගෙන තියෙනවා. මේ තුනුරුවන් පිළිබඳව ප්‍රසාදය ගැන කතා කරනකොට බුදුහාමුදුරුවෝ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණයි කියලා අපි දන්නවා. ධර්මයේ සාක්ඛාතයි සම්දිට්ඨිකයි කියලා අපි දන්නවා. හැමෝම දන්නවා. මහා සංඝරත්නයේ සුපටිපන්න උජුපටිපන්නයි කියලා අපි හැමෝම දන්නවා. හැබැයි වචනේ අවබෝධයෙන් දන්නේ නෑ. ඔබට පුළුවන්කම තිබුණොත් පින්වතුනි මෙන්න මේ ටික අවබෝධයෙන් තේරුම් ගන්න. ඔබට පුළුවන්කම තියෙනවා මම ඒකාන්තයෙන් සම්බෝධි පරායන වෙනවා, සතර අපායෙන් මිදුණා කියන ප්‍රකාශය කරන්න. කොහොමද මේ ප්‍රකාශය කරන්නේ? බුදුහාමුදුරුව අරහං කියලා කියන්නේ ඔබට තියෙන අයිතිය මොකක්ද? මොකක්ද ඒ සඳහා තියෙන නුවණ? දැනුම මොකක්ද එතනට ඒ දෙන්න ඕන? දැනුමක් නුවණක් නැතුව කියන්න පුළුවන් මගේ බුදුහාමුදුරුව ඒකාන්තයෙන් අරහං කියලා. ඒක හිස් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය කරන්න පුළුවන් ධර්ම න්‍යායක් ඔබ සතුණන් මෙන්න මේ හේතුව නිසා බුදුහාමුදුරුව අරහං කියලා කියන තරම් ධර්ම ඥානයක් ඔබ සන්තකී ඇත්නම්, දකින දහමක් ඔබ සතු ඇත්නම්, අනේ බදු ධර්මයක් ඔබ දකිනවා නම් ඔබට ඉස්සෙල්ලාම ප්‍රසාදයෙන් ඕන ධර්මයේ පිළිබඳව මෙන්න මේ ධර්මයේ පිහිටා සිටියොත්, මෙන්න මේ ධර්මයේ දකිනකොට උපන් උපන් කෙලෙස් වහා සිඳින්න පුළුවන්. උපන්නං මනාපං, උපන්නං අමනාපං, උපන්නං මනාපමනාපං නිරුජ්ජති උපේක්ඛා සංඛාති. මේ ධහම දැක්කත් දකින පමණකින් මේ උපන් උපන් කෙලෙස් නසන්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ පිහිටා සිටියොත් ඒකාන්තයෙන් කෙලෙස් නෑ නේද? මෙන්න මෙබඳු තැනකින් ධහමක් දැකලා ඔබට පුළුවන්කම තියෙනවා නම් දෙකපු දහමක් තුල මෙන්න මේ හේතුව නිසා බුදුහාමුදුරුව අරහම් මෙන්න මේ හේතුව නිසා බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ මේ හේතුව නිසායි ධර්මයේ සම්දිත්තිකා කාලික සාක්ඛාත කියන්නේ මෙන්න මේ ප්‍රතිපදාවන්ගෙන් යුක්ත නිසායි සුපටිපන්න උජුපටිපන්න කියන්නේ කියන නුවණ දැනුම ඉන්නට ඕන සිංහතුනි මේ සංග්‍රහා කියන පිරිස පිළිබඳව අපේ අවබෝධය බොහොම අල්පයි අපි හිතාගෙන ඉන්නවා සංඝ කියන සමූහය පිළිබඳව වැරදි ආකල්පයකින් යුක්තව බුදුරජාණන් වහන්සේ ආහුණීයෝ පාහුණීයෝ දක්ඛිනීයෝ අංජලිකරණීයෝ උන්වහන්සේ ඈත දුරක ඉඳලා උනත් ගෙනල්ලා පුදන්න සුදුසුයි ආගන්තුකයන්ට පිළියෙල කර දේ පවා දෙන්න සුදුසුයි මතු පින්පල අදහාගෙන මිය ගිය පරලෝකීය ඥාතීන් උදෙසා උවත් යමක් දෙන්නට සුදුසුයි දක්ඛිනීයෝ අංජලිකරණීයෝ ඇඟිලි බැඳ වඳින්න සුදුසුයි කාටද මේ කිව්වේ? අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතු ශාวก සංඝෝ. අස්තාරයන් වහන්සේලාට. අස්තාරයන් වහන්සේලාට. අස්තාරය භාවයේ ලැබෙන්නේ කොහොමද? සිවුරු පොරෝගත්තර හිත මුඩු කළාට නෙමෙයි. සුපටිපන්නෝ, උජිපටිපන්නෝ, ඥායපටිපන්නෝ මෙන්න මේ කියන ගුණ ප්‍රතිපදාවන්ගෙන් යුක්ත වුණොත් අර ඔබ දකින දහම් න්‍යාය යම් තැනක ක්‍රියාත්මකද එතන සුපටිපන්න භාවය ඇති. අන්න ඔබ නුවණින් මෙන්න මේ ටික දැක්කොත් දන්නවා නම් ඔබ බය නැතුව කියන්න බුදුහාමුදුරුව මෙතනදී දේශනා කරනවා මම අපාය නොවන කෙනෙක්. පංචශීල ප්‍රතිපදාවත් ඔබ සන්තකනම් ඔබ හඳ නගලා කියන්න මම අපාය යන්නේ නැති කෙනෙක්. නියත වශයෙන් මම සම්බෝධියට යන කෙනෙක් කියන ප්‍රකාශය තමාම ප්‍රකාශ කරන්න කියන ඉගෙනවීම මේ පරිනිර්වාණ සූත්‍රයේදී නදිකාගමේදී සිවණක් පිරිසමතා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා හේදි සීලය මෙසේය සමාධිය මෙසේ ප්‍රඥාව මෙසේ ආදී වශයෙන් මාර්ගය පිළිබඳව නැවත නැවතත් උන්වහන්සේ දේශනා කරලා ආනන්දහාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්දේ දැන් අපි විශාලාවට වඩින්න ඕන ගන්න පාත්‍රා සිවුරු භික්ෂුන් වහන්සේලා සූදානම් කරන්නේ භික්ෂුන් වහන්සේලා පිරිවර ආගෙන දැන් විශාලා මහනුවරට වඩිනවා විශාලා මහනුවර අඹපාලි ගණිකාවගේ අඹ උයනටයි වැඩම කළේ අඹ උයනේ බුදුහාමුදුරුව වැඩම කරලා වැඩ ඉන්නවා කියලා දැනගත් අඹපාලි සොඳුරු සොඳුරු යානාවක නැගලා සොඳුරු සොඳුරු යානාවන් පිරිවරාගෙන තමගේ අඹ වෙණි වැඩ ඉන්න බුදුහාමුදුරුව දකින්න ආවා. උන්වහන්සේ ඇයට බණ කිව්වා. ගුණේ පිහිටෙව්වා. තෙද ගැන්නුවා. එයින් සතුටටපත් වෙච්ච ඇය සාමීනි භාග්‍යතුන් වහන්සේ හිත දිනට මහා සංඝ රත්නයේ සමග මගේ දානේ විසවදාරන්න කියලා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඒ ආරාධනාව පිළිඅරගත්තා. ඒ උද්දාමයටපත් වෙලා බොහොම වේගයෙන් තමන්ගේ යානාවලට ගොඩ වෙලා ඉදිරියට යන්න පිටත් වුණා. ලිච්ඡවී රජදරුවන්ට ආරංචි වුණ අපේ රාජ්‍යයට බුදුහාමුදුරුව ඇවිල්ලා කියලා. ලිච්ඡවී රජවරු සමහර ලිච්ඡවීන් එදා ආවේ නිල් වර්ණ වස්ත්‍රයෙන් සැරසිලා නිල් පළඳනාවන් පළඳලා නිල් මණික් නිල් මල් පළඳලා නිල් ඔටුනු පළඳාගෙන සමහර ලිච්ඡවීන් රන්වන් පැහැ වස්ත්‍ර ඇඳලා රන්වන් පැහැ උතුණු පළඳලා රන්වන් පැහැ මෙනි පළඳනාවන් පළඳලා සමහර කෙනෙක් රක්ත වර්ණ වස්ත්‍රයෙන් සැරසිලා රක්ත වර්ණ උතුණු පළන් පළඳලා රතු මෙනි රතු මල් පළඳවලා සමහර කෙනෙක් සුදු වස්ත්‍රයෙන් සැරසිලා සුදු මෙනි සුදු මල් වලින් සැරසිලා සුදු උතුණු පළඳගෙන තෞතිසාවැසි දෙවියන් වගේ එදා බුදුහාමුදුරු දකින්න සැරසෙලා මේ පිරිස ආවේ. ඒන පිරිසේ ඉදිරියට එද්දී අඹපාලි ගණිකාව තමන්ගේ රියහිසෙන් ලිච්ඡවී රජදරුවන්ගේ රියහිස හප්පවා රියසකින් රියසක හප්පවා වියගසින් වියගස හප්පවා ඒවා ඉවත් කරලා අයින් කරලා වේගයෙන් අඹපාලි ඉදිරියට ඇදෙනවා. ලිච්ඡවී කුමාරවරු වහනවා එම්බා අඹපාලිය ඔබේ රියහිසෙන් අපේ රියහිස හප්පවා රියසකින් රියසඟ සප්පවා වියගසින් වියගස හප්පවා මේ වේගයෙන් කොහෙද යන්නේ? පින්වතුනි බුදුහාමුදුරුවන්ක සංඝ පිරිසට මම හෙට දිනට ආරාධනා කළා මගේ නිවස දාණයට. මම ඒ ටික පිළියෙල කරන්නයි මේ වේගයෙන් යන්නේ. ලිච්ඡවී කුමාරවරු කියනවා අඹපාලියනේ අපි නුඹලා නුඹට කහවණු ලක්ෂයක් දෙන්නම් ඔය හෙට කළ ආරාධනාව අපට දෙන්න. අඹපාලි කියනවා පින්වතුනි පුදුම ප්‍රකාශයක්. පින්වතුනි ලිච්ඡවී රාජකුමරුවනි කහවණු ලක්ෂයක් නෙමෙයි මේ ගම් දනව් සහිත මේ වජ්‍ය රාජ්‍යම මට දෙනවා කිව්වා. හෙට මම බුදුහාමුදුරුවන්ට කරපු ආරාධනාව දෙන්නේ නෑ නුඹලට. ලිච්ඡවීන් පළමු වතාවට පරාද වුණා. අසුර ගැතුවා. ඇඟිලි මිරිකුවා. අනේ අපි කාන්තාවකට පෙරදුනා නේද කියලා. ඒත් බුදුහාමුදුරුව දකින්න ගියා. උන්වහන්සේ ඒ අයටත් බණ කිව්වා. ස්වාමීන් හෙට දිනට අපේ ආරාධනාව බාර ගන්න. ලිච්ඡවීනි කම්මැත අඹපාලී ආරාධනාව කළා. ඒ වෙලාවෙදිත් ලිච්ඡවී කියනවානේ අපි කාන්තාවකට පෙරදුනා. අපි පරාද වුණා. අපට මේ අවස්ථාව අහිමි වුණා. අඹපාලි පසු දින දන් පූජා කරලා බණහලා තමන්ගේ උයන බුදුපාමොක් මහසඟරුවනට පූජා කළා. බුදුරජාණන් වහන්සේ මෙහිදීද භික්ෂූන් වහන්සේලාට සතිපට්ඨාන දේශනාවන් සිද්ධ කරලා මාර්ගය පිළිබඳව කළ දේශනාවන් සිද්ධ කරලා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා මතක් කළ ආනන්දය අපි දැන් බේලුව ගමට යන්නට ඕන. ආනන්ද දැන් අපි විශාලාවෙන් පිට වෙන්නට ඕන. උන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතලා මේ ප්‍රකාශය කරමින් විශාලා මහනුවරින් බේලුව ගමට යන්නට පිටත් වුණා. බේලුව ගමට වැඩම කරලා භික්ෂූන් වහන්සේලට කතා කරලා කියනවා මහණෙනි නුඹලා දන්න හඳුරන භික්ෂූන් යම් තැනක විසෙනවා නම් මේ විශාලා මහනුවර ඒ කැමැති කැමැති තැන්වල වස්වසන්න. මම මේ වස් කාලයේ මේ අන්තිම වස මේ බේලුව ගමේ වාසය කරනවා. නුඹලා කැමැති තැන්වල වස්වසන්න කියලා. භික්ෂූන් වහන්සේ පොළඹවා බේලුව ගමේ බුදුහාමුදුරු අන්තිම වස 45 වෙනි වස සමාදන් වුණා. අනේදා උන්වහන්සේ බොහෝම අසාධ්‍ය භාවයට පත් වුණා ඒ වස් කාලය තුල. උන්වහන්සේට ලේ අතිසාරය වැළඳුණා. එක භාජනයක් කියලා අයින් කරනකොට තව භාජනයක් තියන්න තරම් බොහෝම අසාධ්‍ය තත්ත්වයට පත් වුණ අවසාන මොහොතේ. එහෙත් උන්වහන්සේ ඒ රෝගයෙන් ආනන්ද හාමුදුරුවෝ හිතනෝ දැන් පිරිනුවන් පාන්නත් පුළුවන්. ඒ තරම් ආනන්ද හාමුදුරුවෝ කම්පණයට පත් වෙලා උන්වහන්සේ සමාපatti බලයෙන් ඒ රෝගේ යටපත් කරගත්තා. කරුණාවෙන් මෛත්‍රියෙන් උන්වහන්සේගේ ධ්‍යාන බලයෙන් ඒ සියලු රෝග පීඩාවන් මරණය දක්වා තිබුණු තරමේ භයානක වේදනාවන් යටපත් කොටගෙන උන්වහන්සේ සිහියෙන් නුවණින් ඉවසා සිටියා. පසුදින උදෑසන එලිමහණි යව්වේ අවුතපමින් සිටියේදී ආනන්ද හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවනි ඊයේ රාත්‍රියේ මම හිතුවේ ඔබ වහන්සේ පිරිනුවන් පාවි කියලා. මට සතිපට්ඨානය අමතක වෙලා ගියා. දිසාවන් නොයටෙහි ගියා. ඒත් බුදුහාමුදුරුවනේ මට පුංචි අස්සසිල්ලක් තිබුණා. ඔබ වහන්සේ භික්ෂු සංඝයා අමතලා කතා කරන්නේ නැතුව පිරිනුවන් පාන එකක් නෑ කියන විශ්වාසයක් තිබුණා. එච්චරයි මට අස්සසිල්ලක් තිබුණේ කියලා ආනන්ද හාමුදුරුවෝ මතක් කළ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මගේ සිරුර දැන් බොහොම වැහැරිලා 80 වයසක් වෙලා දිනාගිය ගැලක් වගේ අරහන්ත සමාපatti බලයෙන් යම් තන්නේ කරන් දිලා තියෙන්නේ. ආනන්ද මගේ බලාපොරොත්තුවක් නේ, මගේ විශ්වාසයක් නේ, මගේ අදහසක් නේ භික්ෂු සංඝයා මාවට සිටීවා කියලා. මට පිරිසක් ඉන්නවා කියන අදහසක් මට නෑ. භික්ෂුන් වහන්සේලා මා අමුවේ සිටීවා, මට භික්ෂු පිරිසක් ඉන්නවා කියන අදහසක් මට නෑ ආනන්ද. එනිසා ආනන්ද තව කෙනෙකු ගැන හිතන්න එපා. අත්තදීපා විහෙරත තමාට තමාගේ පිහිට පමණයි තියෙන්නේ. තමා තමාට දිවයිනක් වෙන්න, තමන් තමන්ට ආලෝකයක් වෙන්න, අනඤ්ඤ සරණ අනුන් සරණ කරගන්න එපා. අත්ථ සරණ තමන් සරණ කරගන්න, ධම්ම සරණ ධර්මයේම සරණ කරගෙන වාසය කරන්න කියන අවවාදයේ අනුශාසනාව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරමින් ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්දනි සීදනේ ගන්න, අපි දැන් චාපාල චේතිය ළඟට යන්නට ඕන. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුව සමග චාපාල චේතියට වඩිනවා. චාපාල චේතිය ළඟදී බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද මේ විශාලාව සිත් කලුයි, මේ චාපාල චේතිය සිත් කලුයි, සිත් වඩන්නට බොහොම සුදුසුයි. ආනන්දේ යම් කෙනෙකු ඡන්ද චිත්ත විරිය විමංසා සත විද්ධි පාදයෝ යානයක් කොට වස්තුවක් කොට පිහිටියා වූවක් කොට බහුලී කුත කළොත් බොහෝ කොට වැඩුවොත් ආනන්ද එවඳු කෙනෙකුට කල්පයක් වූ ජීවත් විය හැකි. ආනන්ද තථාගතයන් වහන්සේ සතර විද්ධි පාදයේ බහුල කොට වැඩූ කෙනෙක්. තථාගතයන් වහන්සේට කැමතිනම් කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සල්පයක් වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මෙසේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පිරිනුවම් පාන්නට සූදානම් බව එඟවීම කරද්දී අනේ අපේ අවාසනාව දෝ ආනන්ද හාමුදුරුවන්ට මාරාවේශයක් වෙලා වගේ, අනේ ස්වාමීනි ලෝකෙට අනුකම්පාවකට දෙවි මිනිසුන්ට හිත පිණිස සැප පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස කපක් වැඩ සිටීවා කියලා ආරාධනා කරන්නට අමතක වෙනවා. නැවතත් බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට මේ එඟවීම කළා. අනේ ආනන්ද හාමුදුරුවන්ට මාරාවේශයක් නිසා වින්දු උන්වහන්සේට තේරුමක් වුණේ නැහැ මේ කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ආනන්ද ඔබ ඉවතට යන්න ඔබට කැමැත්තක් කරන්න. ආනන්ද හාමුදුරුව ඉවතට ගිය මොහොතකින් වසවතු මරු බුදුරජාණන් වහන්සේ කරා ඇවිත් සුගතයන් වහන්සේ දැන් පිරිනුවන් පාන්න, සුගතයන් වහන්සේ දැන් පිරිනුවන් පාන්න බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. පවිතු මාරය මම මගේ භික්ෂු පිරිස ව්‍යක්ත විසරද විනීතව සුපටිපන්න මනාව පිළිපන්න ව්‍යක්තව විසරදව තථාගත ධර්මයේ ඉගෙන පරප්‍රවාදයන් බිඳමින් ලෝකෙට ධර්මයේ දේශනා කරන්නට පුළුවන්කම ලැබෙනකම් මම පිරිනුවම් පාන්නේ නෑ මාරය. සාමීන ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් වික්තයි විසරදයි විනීතයි ධර්මදරයි ධර්මානුධම්ම පටිපන්නයි. මාරයේ මගේ භික්ෂුණියෝ මෙහෙනවරු වික්ත විසරද විනීත වෙනතුරු සම්‍යක් ප්‍රතිපන්න වෙනතුරු මම පිරිනුවම් පාන්නේ නෑ. සාමීන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවෝ දැන් දක්ෂයි වික්තයි විනීතයි විශාරදයි ධම්මානුධම්ම ප්‍රතිපන්නයි. එනිසා පිරිනුවම් පාව දාරන්න. උපාස පවිත මරුව මගේ වසු පිරිස වික්ත විශාරද විනීතව ධම්මානුධම්ම ප්‍රතිපන්නව පරප්‍රවාදයන් බිඳමින් ධර්මයේ දේශනා කරන්නට පුළුවන් වෙනතුරු මම පිරිනුවම් පාන්නේ නෑ. සාමීනි භාග්‍යතුන් වහන්සේගේ වසු පිරිසක් දැන් ධර්මදරයි විනයදරයි මනාව පිළිපන් සුපටිපන් පිරිසක්. මරුව මගේ වැසි පිරිස ව්‍යක්ත විසරද විනීත වෙනතුරු ධර්මදර වෙනතුරු ධර්මාන ධම්ම ප්‍රතිපන්න වෙනතුරු මම පිරිනුවම් පාන්නේ නෑ. සාමීනි ඔබ වහන්සේගේ වැසි පිරිසක් ධර්මදරයි විනයදරයි ධම්මානුධම්ම පටිපන්නයි. ස්වාමීන් දැන් පිරිනුවම් පාන්න. මෙසේ කී කල්ලි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පවිතු මරුව නොබ උත්සාහවත් නොව. තව තුන් මාසකින් මම පිරිනුවම් පාන්නේ යයි මරුගේ ආරාධනාව බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. මේ ආරාධනාව පිළිගෙන උන්වහන්සේ තව තුන් මාසයකින් පිරිනුවම් පාන බවට අදිස්ථාන කළා. මේ මොහොතේ මහ පොළොව කම්පා වුණා. මහ පොළොව දෙදරා ගියා. දෙව්බර පැලී ගියා. ආනන්ද හාමුදුරුව කලබලයට පත් වුණා. මොකද මේ වුනේ? මහ පොළොව කම්පා වුණා. වේගයෙන් බුදු හාමුදුරුව කරා වැඩම කළා. උන්වහන්සේ ළඟට ඇවිල්ලා අහනවානේ ස්වාමීනි අද්භූතයි. මහ පොළොව කම්පා වුණා. කුමක්ද මේ මහ පොළොව කම්පා වෙන්න හේතුව? ආනන්දේ මහ පොළොව කම්පා වෙන්නට හේතු ප්‍රත්‍යවටක් තියෙනවා. ආනන්ද මේ මහ පොළොව පිහිටා තියෙන්නේ ජල පොළොව මත. ආනන්ද ජල පොළොව පිහිටා තිටින්නේ වාතයේ මත. වාතයේ පිහිටා තියෙන්නේ අහසේ. ආනන්ද මේ අහසේ දෙඩි හුලං හමනකොට මේ වායු වාතයේ සෙලවෙනවා. වාතයේ සෙලවෙනකොට වතුර සෙලවෙනවා, ජල පොළොව සෙලවෙනවා. ජල පොළොව සෙලවෙනකොට මේ ඝන පොළොව සෙලවෙනවා. ආනන්දමේ භූචලනයක් වෙන්න හේතුව පළවෙනි කාරණාව මේ. ඒ වගේම ආනන්ද මේ ලෝකයේ ඍද්ධිමත් දෙවියෙකු හෝ තවුසෙකු. පඨවි ධාතුව අඩුවෙන් වඩා උත්කෘෂ්ඨව ආපෝ ධාතුව වඩන්නේද? ඒ මහත් කොට ආපෝ ධාතුව වැඩි වූ අවම කොට පඨවි ධාතුව වැඩි වූ කල්හි ඒ ඍද්ධි බලයෙන් ඔහුට පුළුවන්කම තියෙනවා මේ මහ පොළොව චලනය කරන්න. මේ දෙවෙනි හේතුවයි දෙවෙනි ප්‍රත්‍යයයි. ආනන්ද තථාගතයන් වහන්සේ යම් දවසක මිනිස් ලොව පිළිසිඳ ගන්නේද ධර්ම නියාමයෙන් මහ පොළොව කම්පාවන්නේය. යම් දවසක මෙලොව බිහිවන්නේද මහ පොළොව කම්පාවන්නේය. මේද මහ පොළොව කම්පාවීමට හේතුව. යම් දිනක තථාගත සම්මා සම්බුදු පදවිය ලබන්නේද මෙදිනද මහ පොළොව කම්පා වෙන්නේය. ඒද මහ පොළොව කම්පා වීමට හේතුවක්. යම් දිනක තථාගත ධර්මයේ ලොවට දේශනා කරන්නේද එදිනද මහ පොළොව කම්පා වෙන්නේ මේ පොළොව කම්පා වීමට ඒද හේතුවක් වන්නේ. ආනන්දේ යම් දවසක ආයු සංස්කාරය අතහරින්නේද පිරුණම් පාන බවට අදිස්ථාන කරන්නේද එදිනද මහ පොළොව කම්පා වන්නේ ඒටද හේතු වන්නේ. යම් දිනක තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්නේද එදිනද මහ පොළොව කම්පා වන්නේ මේද මහ පොළොව කම්පා වීමට අටවෙනි හේතුවයි. මෙසේ උන්වහන්සේ මේ හේතු අටක් දක්වා උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කරනවා. ආනන්දය මම නුඹට අට පිරිස් කියලා දෙන්නම්. ශාස්ත්‍රීය පිරිස, බ්‍රාහ්මණ පිරිස, පිරිස ගෘහපති පිරිස, ශ්‍රමණ පිරිස, චාතුරු මහරජක දෙව් පිරිස, තෞතිසහ පිරිස, බඹ පිරිස, මර පිරිස, මේ අට පිරිස. ආනන්දේ මම මේ අට පිරිස් කරා ගමන් කළා. මේ අට පිරිස් අතරටම ගියා. මම මේ පිරිස අතරට ගියාම ආනන්දය ඒ අයගේ යම් වර්ණයක්ද මගේ වර්ණයත් ඒ හා සමාන වෙනවා. ඒ අය කතා කරන යම් විදියකටද ආනන්ද මගේ කතාවත් තිබඳුයි. මම ඒ අය ළඟට ගිහිල්ලා ඒ අයව දහම් කරුණු කියා දහම අවබෝධ කොට තෙද ගන්නවාය. ඔවුන් දන්නේ නෑ මම දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, මිනිස්සෙක්ද කවුද කියලා. ඔවුන්ට පේන්නේ ඔවුන්ගේ ස්වභාවයම කෙනෙක්, ඔවුන්ගේ වර්ණයමයි, ඔවුන්ගේ භාෂාවමයි කතා කළේ, ඔවුන්ගේ කටහඬමයි. මට මතකයි ආනන්ද මේ අට පිරිස් අතරටම ගිහිල්ලා එබඳු දේශනාවන් කළා. එසේ අට පිරිස් පිළිබඳව උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කියා දෙමින් අභිවායතන අස්ත විමෝක්ෂාදී දේශනාවන් සිදු කරමින් ආනන්ද හාමුදුරුවන්ගේ කම්පණයට පත් වෙච්ච හිත හදලා උන්වහන්සේ කියනවා ආනන්දය මාර්යා බොහෝ වාරයක් පිරිනුවම් පාන ආරාධනා කරන්න මා වෙත ආවා. ඒත් මා හැම වෙලාවකම ප්‍රතික්ෂේප කළා. බුදු වෙච්ච මොහොතේ මාරයයි ආරාධනාව කළා. අදත් දැන් මොහොතකට කලින් ආනන්ද මාරයා ආවා. ඇවිල්ලා මට පිරුණුවන් පාන ආරාධනා කළා. මම ඒ ආරාධනාව බාරගත්තා. පිරුණුවන් පාන බවට අදිස්ථාන කළා, ප්‍රකාශයක් කළා. ඒ නිසායි ආනන්ද දැන් මේ මහ පොළොව කම්පා වුණේ. ආනන්ද හාමුදුරුව මහ පොළොව කම්පා වුණාටත් වඩා කම්පාවට පත් වුණා. අනේ සුගතයන් වහන්සේ බොහෝ දිනාට හිත පිණිස සුව පිණිස දෙව් මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස කපක් වැඩ සිටීවා, කපක් වැඩ සිටීවා. ආනන්ද තථාගතයන්ට ආයාචනා නොකරන්න. නැවත නැවතත් උන්වහන්සේ බුදුහාමුදුරුවන් සිරිපාමුල වැටීමේ ආරාධනාව කළා. එයි ආනන්ද නැවත නැවතත් මේ ආරාධනාව කරන්නේ? තථාගතයන් වහන්සේගේ බෝධිය විශ්වාස කරන්නේ නැද්ද ඔබ? නෑ ස්වාමීනි, මම විශ්වාස කරනවා. එහෙනම් තථාගතවරු කියන්නේ යථාවාදී, තථාකාරී, තථාකාරී යථාවාදී. යමක්ද කිව්වේ ඒකමයි කරන්නේ, යමක්ද කරන්නේ ඒකමයි කියන්නේ. එහෙමනම් ඇයි ආනන්ද තුන් වරක් දක්වා මේ ආරාධනාව කරලා තථාගතයන් පෙළන්නේ? මේ ඔබේමයි වරද? ආනන්ද, මම අදත් ඔබට කිව්වා පිරුණුවන් පාන බව. තථාගතයන් වහන්සේ සතර ඉද්ධිපාද වඩලා තියෙන්නේ කැමැතිනම් කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. රජගහ නුවරදී, වේබහාර පර්වතයේදී, ගිජ්ජකූට පර්වතයේදී, ඉසිගිලි පර්වතයේදී, සප්ප සොබ්බන සීත වනයේදී, සප්තපර්ණි ගුහාවේදී, වේළුවනාරාමයේදී, තපෝදාරාමයේදී, නිග්‍රෝධ මූලයේදී, මිගවනයේදී, මා ඔබට මතක් කරා සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට බොහෝ කලක් ජීවත් වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ සතර ඉද්ධිපාදයේ වැඩූ බව ඔබට කල්පනා වුණේ නේ ආරාධනා කරන්න. ආනන්ද, අදත් බොහෝ වාරයක් මම මේ විශාලාවිදිත් ඔබට මතක් කළා. ආනන්ද, ඔබ යම් විටක ඒ ගැන තේරුම් අරගෙන මට ආරාධනා කළා නම් ඔබේ දෙවතාවක් මම ඔබේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි වතාව ඔබ ආරාධනා කළාම මම ඒ ආරාධනාව ඉවසනවා ආනන්ද. එහෙම වුණා නම් මට ඉන්න තිබුණා. නමුත් ආනන්ද, දැන් මම මරුගේ ආරාධනාව බාරගත්තා. ඒක වෙනස් කරන්න බෑ දැන්. දැන් මම තුන් මාසකින් පිරුණුවම් පානවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් කරුණු ගන්වා සියලු භික්ෂූන් කැඳවන්නට උන්වහන්සේ නියම කළා. එදා භික්ෂූන් වහන්සේලා කැඳවලා බුදුහාමුදුරු මතක් කළා, මහණෙනි මම තුන් මාසයකින් දැන් පිරුණුවම් පානවා. නුඹලා අඛණ්ඩ කොට තමාවම පිහිට කොට ධර්මයේ පිහිට කොටගෙන සතිපට්ඨාන ධර්මයේ පිහිටා නිවැරදිව මේ දහම් මඟ වඩා සසර කතරෙන් එතරවන්න අවවාද අනුශාසනා කොට අවසාන වතාවට විශාලාවට වැඩම කරලා පිණ්ඩපාති කරගෙන වළඳලා උන්වහන්සේ විශාලා මහනුවරින් පිට වෙලා උන්වහන්සේ නාගාවලෝකණයෙන් කියන්නේ පින්වතුනි, එතෙකුට පුළුවන් කමක් නැහැ බෙල්ල හරවලා ආපස්ස බලන්න. එතෙන් ආපසු හැරෙනවා නම් මුළු කයම ආපසු හරවලායි බලන්නේ. තථාගතයන් වහන්සේලා ආපස්ස බලනවා නම් බලන්නේ නාගාවලෝකනේ. නාග කියන්නේ එතාට. එත ආපසු හැරිලා බැලුවා. බලන්නා වගේ බුදුහාමුදුරුව ආපසු හැරිලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද, මේ විශාලාව දකින අන්තිම දවස, අන්තිම වතාව. උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ව භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන බණ්ඩගාමයට වැඩම කළා. බණ්ඩගාමයේදී උන්වහන්සේ භික්ෂුන් නමතලා, මහණෙනි නුඹලා මම සතර ධර්මයක් අවබෝධ නොකළ නිසා බොහෝ කාලයක් මේ සසර සැරිසරුවා. ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය ප්‍රතිවේද නොකළ නිසා, අවබෝධ නොකළ නිසා නුඹලාත්මමත් බොහෝ කාලයක් සැරිසරුවා මේ සංසාරේ දුක් පිළ භයංකර. ඒත් මහණනි, දැන් නුඹලාත්මමත් ආර්ය සීලය අවබෝධ කළා, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ කළා, තෘෂ්ණාව කෙලවර කළා, තෘෂ්ණාවසේ කළා, විමුක්තිය සාධනය කරගත්තා කියලා ඒ සඳහා උත්සාහවත් කරලා උන්වහන්සේ පිළිබඳව අනුශාසනා කරලා ආනන්දහාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්දේ අපි දැන් යම් තැනක හස්තිගාමයේ ඇද්ද යම් තැනක අම්බගාමයේ යම් තැනක ජම්බුගාමයේ ඇද්ද ඒවා පසු කරමින් බණ්ඩ නගරයට යා යුතුයි බුදුරජාණන් වහන්සේ ඒ ඒ ගම් පසු කරමින් බණ්ඩගාමයේ වැඩම කොට එහිදී උන්වහන්සේ මහා උපදේශ ලෝක යමතා උන්වහන්සේ දේශනා කළ අනාගතයේ ලෝකිත බණ කියන අය පිළිබඳව මහණනි අනාගතයේ ලෝකිත බණ කියන අය විවිධාකාරයෙන් ඇවිල්ලා බණ කියාවේ මම තථාගතයන් වහන්සේගේ හමුවෙන්මයි මේ බණ ඉගෙනගෙන ආවේ මේ ධර්මයේ විනය ඉගෙනගෙන ආවි කියලා කියාවේ මම මහා සංඝයා හමුවෙන් මේ ධර්මයේ විනය ඉගෙනගෙන ආවි මේකමයි ශාසනය මේකමයි ප්‍රතිපදාව කියලා කියාවේ මම මහා තෙරුන් වහන්සේලා හමුවේදී ධර්මයේ ඉගෙන ගත්තේ මෙන්න මේකමයි ධර්මයේ විනය කියලා කියාවේ අන්නහවල් ආරාමේ ඉන්න මහා තෙරුන් වහන්සේ ධර්මදරයි විනයදරයි ධර්මානුධර්ම ප්‍රතිපන්නයි මං උන්වහන්සේගෙන් මේ ධර්මයේ ඉගෙනගෙන ආවි කියලා ධර්මයේ කියාවි කවුරු කිව්වත් මහණනි හොඳින් අහන්න අහන ධර්මයේ හිතේ දරා ගන්න හැබැයි ඒක ක්‍රියාවට නගන්න යන්න එපා ඒක ක්‍රියාවට නගන්න කලින් සූත්‍රේ බහලන්න චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද කියලා විමසලා බලන්න රාග විනය ද්වේෂ විනය මෝහ විනය මේ තුන් විනය වෙනවද කියලා බලන්න මේ තුන් විනය රාග විනය ද්වේෂ රාගයේ දුරු වෙනවා නම් ද්වේෂයේ දුරු වෙන බව මෝහයේ දුරු වෙන බවකුත් නැත්තම් චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් අන්න ඒ ධර්මයේ පිළිගන්න එතනට නොගැලපෙනවා නම් කවුරු කිව්වත් බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙනගෙන ආවේ කිව්වා මහරහතන් වහන්සේලාගෙන් ඉගෙනගෙන ආවේ කිව්වා මහතෙරුන් වහන්සේ නමකගෙන් ඉගෙනගෙන ආවේ කියලා කිව්වත් මහා පිරිසක් හමුවෙන් මේක ඉගෙනගෙන ආවේ කියලා කිව්වත් එපා මහණනි ඒක අනුගමනය කරන්න පිළිපදින්න ඒක අතහැරලා දාන්න. ඒක තථාගත ධර්මයේ නොවන්නේ කියලා අතහැරලා දාන්න. මේ ධර්මයට ගැලපෙනවා නම් විතරක් ඒ ධර්මයේ අනුගමනය කරන්න කියන මේ අද වර්තමාන ලෝකයට ගැලපෙන අවවාදයේ අනුශාසනාව එදා භෝග නගරයේදී සිද්ධ කරලා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්දය දැන් අපි පාවානුවරට වඩින්නට ඕන. මොන බුදුරජාණන් වහන්සේ පාවානුවර චුන්ද කර්මකාරගේ අඹවනේට වැඩම කළා. මගේ අඹවනේට බුදුහාමුදුරුවෝ වැඩම කළා කියන ආරංචිය ලද විගස හිතමා බුදුහාමුදුරුවෝ දකින්නට අඹ උයනට ආවා. උන්වහන්සේ ඔහුට බණ කිව්වා. බොහෝම ප්‍රසාදයට පත් වෙලා පසු දින දානෙට ආරාධනා කළා. චුන්ද කර්මකාර සූකර මද්දව සහිතව නොඑක් කාද්‍ය බෝධ්‍ය ආදීන් දන් පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේ පසු දින වඩමවාගෙන ඇවිල්ලා මහා සංඝ රත්නයේ සමග අසුන් වල වඩා හිඳවපු වෙලාවේ බුදුහාමුදුරුවෝ දැක්කා මොහු පිළියෙල කළ සූකර මද්දවේ දෙවියන් සහිත බඹුන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කිසිවෙකුට දිරව ගන්න පුළුවන් කමක් නැහැ. එනිසා උන්වහන්සේ චුන්ද කර්මකාරට කතා කරලා කියනවා චුන්දය ඔබ පිළියෙල කළ සූකර මද්දවේ තථාගතයන් පමණක් වළඳවන්න. වෙනත් කාර්ය බෝධ්‍ය ආදී යමක් පිළියෙල කළේ නම් එයින් මහා සංඝයා වළඳවන්නේ. ඉතුරු යමක් ඇත්තන් සූකර මද්දවේන් වලක් කපා වලලන්න මෙසේ අනුශාසනාවට චුන්ද කම්මකාර පුත්‍රගේ දාහන වැළඳුවා. ඒ දාහනේ වළඳලා බණ අනු මෙවැනි ධර්ම දේශනා කරලා උන්වහන්සේ වැඩම කළා. එහෙත් උන්වහන්සේට වැඩි දුරක් වඩින්නට ලැබුණේ නැහැ. උන්වහන්සේට නැවත වතාවක් ලේ අතිසාරී වැළඳුණා. උන්වහන්සේ රෝග පීඩාවන් මරණය දක්වා එන තරමේ මහත් භයානක දුක් වේදනාවක් උන්වහන්සේට දැනුණේ. ඒත් සමාපත්ති සුවයෙන් උන්වහන්සේ සිහියෙන්ම නුවණින්ම ඒ වේදනාවන් යටපත් කරගෙන කතා කරලා කියනවා. ආනන්ද අපි දැන් කුසිනාරාව කරා පිටත් වෙන්න ඕන. මේ විහිස මේ රෝගී තත්ත්වයේ තිබියදීම බුදුහාමුදුරුවනේ මේ දුර්ගමනට පිටත් වුණා. වැඩි දුරක් එන්න ලැබුණේ නෑ බුදුහාමුදුරුවන්ට. ක්ලාන්තී ආනන්ද මට ක්ලාන්තී, මට ටිකක් සත වෙන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ සංගල සිවුර සතර පුට පුටකට නමා විමෙතිරුවා. අනේ බුදුරජාණන් වහන්සේ මහරජවරුන්ගේ මහ සිටුවරුන්ගේ සුවිසල් ආරාමවල වැඩ සිටි බුදුහාමුදුරුවෝ අද සංගල සිවුර මත සැතපෙනවා. උන්වහන්සේ එහි වැඩ ඉඳගෙන ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද මට ප්‍රීපාසයේ පෙන් ටිකක් දෙන්න. ආනන්ද හාමුදුරුවන්ගේ හිතට ලොකු සංවේගයක්, කවදාවත් බුදුහාමුදුරුව ඉල්ලන කන් යමක් ඉඳලා නැහැ. අනේ අද බුදුහාමුදුරුව ඉල්ලලක් මට දෙන්න විදිහක් නැහැ. පුංචි දිය පහරක් ගලනවා. අස්වැයන් 500ක් ඒ දිගේ ගිහිල්ලා මඩ දිය ගලන්නේ. දෙවන වරත් කියනවා, ආනන්ද මට පිපාසයේ පෙන් ටිකක් දෙන්න. ආනන්ද හඳුරු කියන ස්වාමීනි කුකුත්තරා නදී ආසන්නයේ තියෙන්නේ. එතනට වැඹඩම කරලා පෙන් පහසු වෙමු, පෙන් වළඳමු. ස්වාමීනි මෙතන සුදුසු පෙන් නෑ. ආනන්ද මට පිපාසයේ මට පෙන් ටිකක් දෙන්න. තුන්වෙනි වතාවටත් බුදුහාමුදුරු ඉල්ලනවා. ආනන්ද හාමුදුරුවන්ගේ නෙතකින් කඳුළු ගලා හැලෙනවා. තුන් වතාවක් ඉල්ලලත් පෙන් ටිකක් දෙන්න විදියක් නෑ. දේසින් කඳුළු වගුරුවමින් පාත්‍රයයි පෙරහනයි අරගෙන අර පුංචි දිය පහර ළඟට උන්වහන්සේ වැඩම කළේ. මහ පුදුමයක්, මහා සිරියක්. අර මඩ දීපය දීලා ප්‍රසන්න ජලයේ මතු වුණා. ඒ පානීය ජලය බුදුහාමුදුරුව ළඟට අරගෙන ඇවිල්ලා, ස්වාමීනි පුදුම ආශ්චර්යයක්, පුදුම බලයක් ඔබ වහන්සේගේ. මඩ දිය යටපත් වෙලා පිරිසිදු පානීය ජලය මතු වුණා. උන්වහන්සේ වළඳවා උන්වහන්සේට යන්තම් ඇවිද ගන්න පුළුවන් වෙච්ච හැටි නැවතත් අවදිවි උන්වහන්සේ ඉදිරියට වැඩම කළා. කුකුත්තරා නදියට ඇවිත් උන්වහන්සේ පෙන් පහසු වී පෙන් බී උන්වහන්සේ ආසන්නයේ තියෙන අඹවනයට වැඩම කළා. එහිදීද උන්වහන්සේට නැවත ක්ලාන්ත වෙන්න පටන් ගත්තා. ළඟ හිටියේ චුන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, චුන්දය මේ සංගල සිවුර සතර පුටක් කොට නමන්ලා පනවන්න ආසනයක්. බුදුහාමුදුරුවෝ ඒ සංගල සිවුර මත සිටිනව වැඩ ඉන්නවා. උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද අද මම පිරුණුවම් පානවා. මම පිරුණුවම් පෑවට පස්සේ චුන්ද කර්මකාරට ලෝකයයි නින්දා කරන්න පුළුවන්. චුන්ද කර්මකාර තමයි බුදුහාමුදුරුවන් මරා ගත්තේ කියලා. ඒත් ආනන්ද එහෙම කියන්න දෙන්න එපා. චුන්ද කර්මකාර දුන්නු දානේ මහානුභාව සම්පන්න දානයක්. ආයු වර්ණ සැප බල අධිපති භාව කියන පංච සම්පත්තියක් ලබන්නට හේතු ඇති මහා පින්කමක් චුන්ද කර්මාර කළේ. ආනන්ද මේ ලෝකේ මහත්ඵල මහානිසංසගෙන දෙන දාන දෙකක් තියෙනවා. ඒ තමයි යම් දවසක තථාගත භාවයට, අරහත් භාවයට, සම්මා සම්බුදු පදවියට පත් වෙනවා නම් යමකුගේ දානයක් වළඳලා. ඒ සුජාතාවගේ දානේ මහත්ඵල මහානිසංසගෙන දුන්නු දානයක්. ආනන්දේ වගේම යම් දවසක තථාගතයෝ පරිනිර්වාණයට අනුපාදා පරිනිර්වාණයෙන් පිරුණම් පානවා නම් එදාට යම් කෙනෙකුගේ දානයක් වළඳනවා නම් ඒ දානයත් ඒ වගේම මහත්ඵල මහානිසංස දානයක්. එනිසා ආනන්ද චුන්දගේ හිත සසල වෙන්න තියන්න එපා. චුන්දගේ හිත හදන්න කවුරු මොනවා කිව්වත් බොහොම ආනිසංසගෙන දෙන පින්කමක් බව, බුදුහාමුදුරුව අදාළ බව, බුදුහාමුදුරුව හමුවේදීම මා පිළිගත් බව, උන්වහන්සේම මේ ප්‍රකාශය කළ බව කියා චුන්දගේ හිත හදන්න, හිත කලකිරෙන්න දෙන්න එපා. බලන්න මහා කාරුණික බුදුහාමුදුරුව අසරණයෙකුගේ හිත කලකිරෙනවට, හිතට සංවේගයක් එනවට කොච්චර අකමැතිද ඒ හිත රැකලා තියන්න. උන්වහන්සේගේ දුක වේදනාව යටපත් කරගෙන ආනන්ද හාමුදුරුවන්ට කරුණු කිව්වා. නැවතත් උන්වහන්සේ අවදි වෙන උන්වහන්සේ ඉන්නගේ සිට ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද දැන් අපි මේ හිරන්්‍යවතී නදියෙන් එතර වෙලා කුසිනාරාවට යන්න ඕන. මල්ල රජදරුවන්ගේ සල්තුරු සෙවනට යන්න ඕන. ආනන්ද දැන් අපි පිටත් වෙමු. උන්වහන්සේ හිරන්නේවති නදියෙන් එතර වෙලා මල්ල රජදරුවන්ගේ සල්තුරු සෙවණට වැඩම කළා. ආනන්ද මට බොහොම මාරුයි, මට බොහොම වෙහෙසයි, මට බොහොම ක්ලාන්තයක් වෙනවා. ආනන්ද මට ආසනයක් පනවන්න උතුරට හිස දාලා. ආනන්ද හාමුදුරුව ඉක්මනින් ආසනයක් පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ එහි වැඩ සිටියා. එහි සැතපීලා වහන්සේ මේ වෙලාවේදී චුන්ද හාමුදුරුව බුදු හාමුදුරුවන්ගේ ඉදිරියෙන් වැඩ හිටියේ. ආනන්ද හාමුදුරුව චුන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, චුන්ද ඉවත් වෙන්න, ඔතනින් ඉවත් වෙන්න කියලා චුන්ද හාමුදුරුවන් ඉවත් කරවනවා. ආනන්ද හාමුදුරුවන්ට දුකක් සංවේගයක් ඇති වෙනවා. ඇයි මේ බුදු හාමුදුරුව මෙහෙම කරන්නේ? චුන්ද හාමුදුරුව මම නැති වෙලාවට බුදු හාමුදුරුව ළඟ හිටියේ උපස්ථායකේ. මේ අවසාන මොහොතේයි චුන්ද හාමුදුරුවන් එළව ගත්තේ, පැත්තකට කළේ. බුදු හාමුදුරුවන්ගෙන් අහනවානේ, ස්වාමීනි චුන්ද හාමුදුරුව ඔබ වහන්සේගේ උපස්ථායකේ, ඇයි මේ ඉවත් වෙන්න කියන්නේ? ආනන්ද මේ චුන්දට ඉවත් වෙන්න කිව්වේ චුන්දගේ නරකක් නිසා නෙමෙයි. චුන්ද බොහොම තේජ සම්පන්නයි, බොහොම බල සම්පන්නයි. චුන්ද ඉදිරියේ හිටිද්දි දෙවියන්ට මා ළඟට එන්න බෑ. කොහෙද ස්වාමීනි දෙවියෝ ඉන්නේ? ආනන්ද දොළොස් යොදුනක් දුර ඉඳිකටු තුඩක් තබන්නට තරම් ඉඩක් නෑ දෙවියන්ගෙන් පිරිලා. මේ දෙවියෝ හඬා වැළපෙනවා, සුගතයන් වහන්සේ අද පිරුණුවන් පානවා, තථාගතයන් වහන්සේ අද පිරුණුවන් පානවා, ලෝකෙට තිබු ඇස අහිමි වෙනවා කියලා එයත් හඬා වැළපෙනවා. මගේ මුහුණ දැකගන්නට, බුදුමුව දැකගන්නට නොහැකිව ආ උප චුන්ද තෙරුන්ට ආවරණය වෙච්ච නිසා ඔවුන් චුන්දට දොස් කියනවා, එනිසයි මම ඉවත් කළේ. බුදුරජාණන් වහන්සේ චුන්ද හාමුදුරුවන්ගේ ආනුභාවයේ සේ ප්‍රකාශ කරමින් දෙවියන්ගේ කැමැත්තට ඉඩ සලසා දෙමින් අනතුරු ආනන්ද හාමුදුරුව මතක් කරනවා, ස්වාමීනි අනේ ඔබ වහන්සේ පිරුණුවන් පෑවට පස්සේ අපි මොනවනම් දකින්නද, මොනවනම් වඳින්නද ස්වාමීනි? ආනන්ද මගේ පරිනිර්වාණයෙන් පස්සේ තථාගතවරු යම් තැනක මේ ලෝකයට බිහි වුණා නම් ඒ බිහි වෙච්ච ජාත භූමිය දැක වැඳ පුදාගෙන සංවේගය උපදවා ගන්න. ආනන්ද යම් තැනක ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා නම් එතන සදැහැතියන් විසින් දැක වැඳ පුදාගත යුතු සංවේගය උපදවා ගත යුතු තැනක්. ආනන්ද යම් තැනක අනුත්තර වූ ධර්ම දේශනාව සිද්ධ කළා නම් ඒ වරණස ඉසිපතනාරාමය දැක වැඳ පුදා ගන්න සංවේගය උපදවා ගන්න. ආනන්ද යම් තැනක අනුපාදා පරිනිර්වාණයට පත් වෙනවා නම් සදැහැතියන් විසින් දැක වැඳ පුදා ගත යුතු සංවේගය උපදවා ගත යුතු තැන. මේ සතරපලේ සංවේගය උපදවා ගන්නේ නම් දැක වැඳ පුදා ගන්නේ නම් එබඳු අරමුණකින් යමකු මිය යන්නේ නම් ඒකාන්තයෙන් ඔහු සුගති පරායන බව උන්වහන්සේ දේශනා කරමින් සාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුහාමුදුරුව පිරිනුවන් පෑවට පස්සේ බුදු සිරුරට කොහොමද කටයුතු කරන්නේ? ආනන්දේ සඳහා ඔබ වෙහෙසෙන්න එපා. නොලැබූ රහත් ඵලයේ සඳහා ඔබ වෙහෙසෙන්න. එහෙත් මේ ටික දැනගෙන ඉන්න ආනන්ද, තථාගතයන් වහන්සේගේ සිරුර යම් සක්විති රජ කෙනෙකුගේ සිරුරට යම් යමක් කරන්නේ නම් එබඳු ආකාරයෙන් මසක් තථාගතයන් වහන්සේගේ සිරුරටත් කළ යුතුවත් පිළිවෙත් කළේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ චක්‍රවර්ති රජෙකුගේ සිරුරට කෙසේ සලකන්නේද? ආනන්දේ චක්‍රවර්ති රජ කුමිය ගිය කල්හි ඒ සිරුර නහඹු සුදු වතින් ඔතන්නට ඕන. සුදු වතකින් ඔතලා ඒ මතු පිටින් නොයිදුල් පිරිසිදු කපුකුළුන් අතුරන්නට ඕන. ඒ කපුකුළුන් වැහෙන්නට නැවත සුදු වතකින් වහන්නට ඕන. මෙසේ සුදු වතින් කපුකුළුණින් නැවත සුදු වතින් නැවත කපුකුළුන් නැවත සුදු වතින් මේ ආදී වශයෙන් 500ක් සුදු වත් හා කපුකුළුන් වලින් සිරුර වොතා රන් දෙනක සුවඳ තෙල් පිර වූ දෙනක බහා තවරන් තතකින් වසා සුවඳ දර යෙදූ සඳුන් යෙදූ දරසෑය කළ තබා ආදාහනය කළ යුතුයි කියන ඉගැන්වීම ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා. ස්වාමීනි ආදාහනයෙන් අනතුරුව කුමක් කළ යුතුද? ආනන්ද, මේ ලෝකේ තූපාරාහ පුජ්‍යලියෝ හතර දෙනෙක් ඉනවා. තථාගතයන් වහන්සේ තූපාරාහයි, පසේ බුදුවරු, තථාගත ශ්‍රාවකයෝ, චක්‍රවර්ති රජවරු. මේ අය පිරුණුවන් ආදාහනයෙන් පසුව ඒ දහතු තැන්පත් කොට සිව් මංසලක සෑයක් ඉදි කරවා වන්දනන පූජා කරන්නට, මල් සුවඳ පුදා යම් කෙනෙකු සිත පහදවා ගන්නේද, චේතෝ පසාද හේතුම් හි සත්තාගච්ඡන්ති සුග්ගතින්, ඒ සිත් පහදවා ගැනීම නිසා ආනන්ද ඔවුන් සදැහැතියෝ සුගති පරායන වෙනවාය කියන මේ දේශනාවද සිද්ධ කරන්නට යෙදුණා. මෙසේ සිද්ධ කළ කල්හි උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉවතට ගිහිල්ලා, අනේ මගේ බුදු හාමුදුරුවෝ, මට අනුකම්පා කළ බුදු හාමුදුරුවද පිරුණුවන් පානවනේ කියලා දුරවුළු වස්සේ එල්ලිලා හඬන්න ගත්තා. ආනන්ද හාමුදුරුවන්ගේ අඩුව බුදු හාමුදුරුවන්ට දැනුණා. භික්ෂුන් වහන්සේලාගෙන් ආනුවක් වූ ආනන්ද මහණෙනි, ස්වාමීනි ආනන්ද හාමුදුරුවෝ, මට තව රහත් වෙන්න වැඩ තියෙනවා, ඉඩ තියෙනවා, අනේ මට එහෙම කටයුතු තිබෙද්දී මට කරුණාවෙන් සලකපු මට අනුකම්පා කළ බුදු හාමුදුරුවෝ පිරිනුවන් පානවා කියමින් උන්වහන්සේ කඳුළු සලමින් ඉකිගසමින් හඬා වැළපෙනවා කියලා බුදු හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවෝ ගැන මතක් කළාම ආනන්ද හාමුදුරුවන්ට කතා කරන්න මහණෙනි මම කතා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හාමුදුරුවෝ වැඩම කළා. ආනන්ද, ශෝක වෙන්න එපා, හඬන්න එපා. මම බුදු උනදා පටන්මයි මේ සියලු ලෝක ධර්මතාවයන් බව කියා දුන්නේ. මේක මට විතරක් නෙමෙයි ආනන්ද, මුළු ලෝකෙටම උරුම ධර්මතාවයක්. හනා වැළපෙන්න ඕන දෙයක් නෙමෙයි. ආනන්ද බොහෝම පුණ්‍යවන්තයයි, පුණ්‍යකාමී කෙනෙක්, හතපුඤ්ඤ කෙනෙක්, බොහෝ පින් ඇති කෙනෙක්. එනිසා ආනන්ද ඉක්මනින් රහත් වෙනවා, බය වෙන්න එපා, කලබල වෙන්න එපා, උත්සාහවත් වෙන්න. මෙසේ කියමින් ආනන්ද හාමුදුරුවන්ගේ හිත සතුටු කරමින් බුදු හාමුදුරුව මතක් කරනවා, මහණෙනි ආනන්ද මහ පුදුම ගුණ සම්පන්න කෙනෙක්. ආස්තරයේ ගුණධර්ම හතරක් ආනන්දගේ චරිතය තුළ දකිනවා මම. උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ කියනවා. ආනන්දව දකින්න යම් භික්ෂු පිරිසක් එනවා නම් ඒ භික්ෂු පිරිස ආනන්ද හාමුදුරුවන්ව දකිනකොටම පහදිනවා. උන්වහන්සේ බණ කිව්වොත් වඩ වඩාත් පහදිනවා. ඒ පිරිස පැහැදුනාම ආනන්ද හාමුදුරුවෝ නිහඬ වෙනවා. උන්වහන්සේව දකින්න භික්ෂුණී පිරිස එනවා. උන්වහන්සේව දැකුමින්ම භික්ෂුණී පිරිස පහදිනවා. උන්වහන්සේ කතා කළොත්, බණ ටිකක් කිව්වොත් තව තවත් පහදිනවා. ඒ අය ප්‍රමෝදිත වුණාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ නිහඬ වෙනවා. උවැසි පිරිස් ආනන්ද හාමුදුරුවෝ දකින්න එනවා. ආනන්ද හාමුදුරුවන්ව දැකුමින්ම ඒ අය සතුටු වෙනවා. උන්වහන්සේගෙන් බණ ටිකක් අහලා ඒ අය බොහෝ ප්‍රමුදිත වෙනවා. ආනන්ද හාමුදුරුවෝ නිහඬ වෙනවා. ආනන්ද හාමුදුරුවන්ගේ උතුම් ගුණයක් මේ ලෝකෙට උන්වහන්සේ හෙළි කරන්නේ. පින්වතුනි, ලෝකෙ හුඟක් දෙනෙක් දැකීමෙන් අනිත් අය සතුටු කරනවා. බණ කියලා කතා කරලා සතුටු කරනවා. සතුටු වුණාට පස්සේ උන්වහන්සේලා නිහඬ වෙන්නේ නැහැ. ඒ සතුටු වෙච්ච අයගෙන් මොනවා හරි දෙයක් උදුර ගන්න බලනවා. මොනවා හරි උමනාවක් ඉටු කර ගන්න බලනවා. ලෝකෙ හැටි එහෙමයි. බණ කියලා කතා කරලා දර්ශනීයෙන් සතුටු කරලා ඒ සතුටු වෙච්ච අයගෙන් මොනවා හරි දෙයක් ගන්න බලනවා. ආනන්ද හාමුදුරුවෝ එහෙම නැහැ. සතුටු කරනවා. ඒ සතුටු වුණාට පස්සේ උන්වහන්සේ නිහඬ වෙනවා. මහණෙනි, මේ ආනන්දගේ මේ උදාහරණ ගුණය. ආනන්ද යම් වෙලාවක මාව මුණ ගැහෙන්න භික්ෂු පිරිසක් ආවනම්, භික්ෂුණී පිරිසක් ආවනම්, උපාසක උපාසිකා පිරිසක් ආවනම්, රජවරු ආවනම්, අන්නේ තීර්ථකයා ආවනම්, තීර්ථක ශ්‍රාවකයා ආවනම්, ආනන්ද දන්නවා හොඳටම මා ළඟට මේ අය පිරිස එකතු කරගෙන ඉන්න ඕන කොයි වෙලාවකද කියලා. එහෙම දැනුමක්, එහෙම නුවණක්, අවබෝධයක් ආනන්දට තිබුණා. මහණෙනි, ආනන්ද චක්‍රවර්ති රජ කෙනෙකු සතු ගුණ වලින් යුක්තයි. චක්‍රවර්ති රජ කෙනෙකුත් කොයි සිව් පිරිස ආවම දුටු පමණින් සතුටු වෙනවා. ඔහුගේ කතාව අහලා බොහෝ සතුටටපත් වෙනවා. ඒ අය සතුටු කරලා ඔහු නිහඬ වෙනවා. ඒ චක්‍රවර්ති රජෙකු සතු උතුම් ගුණ හතරක් ආනන්ද හාමුදුරුව සතුයි කියලා ආනන්ද හාමුදුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරමින් ආනන්ද හාමුදුරුවන්ගේ සැනසුවා. මේ වෙලාවේදී ආනන්ද හාමුදුරුව බුදු සිරිපා අල්ලගෙන කියනවා, නේ බුදු හාමුදුරුවනේ, ඇයි ඔබ වහන්සේ මේ ගල් සෙල් වලින් පිරිච්ච පුංචි නුවරක අතු නුවරක කුඩා නුවරක පිරුණුවම් පාන්නේ? අරසවැත් නුවර, රජගහ නුවර, බරණැස් නුවර, සාකේතය මහ නුවරවල් තියෙනවා. ඔබ වහන්සේ කෙරෙහි පැහැදුණු ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති මහසල් කුලවල අය ඉන්නවා. ඔබ වහන්සේ මේ කුඩා නුවරකට ඇවිල්ලා කාත් කවුරුවත් නැති ප්‍රදේශයකට ඇවිල්ලා ඇයි පිරුණුවම් පාන්නේ? ඒ ප්‍රදේශයකට ගිහිල්ලා පිරුණුවම් පාන්න බුදුහාම ආනන්දයෙන් කියන්න එපා. මේකට අතු නුවරක් පුංචි නුවරක් කියන්න එපා ආනන්ද. උන්වහන්සේ එතනදී මහා සුදස්සන සූත්‍රයට දීඝනිකායේ එන මහා සුදස්සන සූත්‍රයේ දේශනා කළ ආනන්ද ඉස්සරමම මහා සුදස්සන නමින් චක්‍රවර්ති රජ වෙලා එදාමගේ රාජ්‍ය කුසාවතී රාජ්‍ය. ඒ කුසාවතී රාජ්‍ය මේ අද කුසිනාරාව කියන්නේ ආනන්ද. එදා ඒ නගරයේ සුවිසල් බව, විසිතුරු බව උන්වහන්සේ ප්‍රකාශ කරමින් ආනන්ද හාමුදුරන්ට මතක් කරලා ඒ රාජ්‍ය තුලයි මම මේ පිරුණුවම් පාන්නේ කියලා ආනන්ද හාමුදුරුවන්ට මතක් කරා. එහෙම මතක් කළ ආනන්ද හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ කියනවා, ආනන්ද දැන් ඔබ යන්න මල්ල රජ දරුවන් ළඟට. ඔවුන්ගේ හිත හදන්න ඔවුන් දැක වැඳ ගන්න බැරි වුණොත් අවසාන මොහොතේ තථාගතයන් වහන්සේට ඔවුන් කම්පා වේවි. අනේ අපේ උපම් ප්‍රදේශයට, අපේ ප්‍රදේශයට බුදු හාමුදුරුවෝ ඇවිල්ලත් අපට අවසාන මොහොතේ දැක වැඳ පුදා ගන්න බැරි වුණානේ කියලා සංවේගයට පත් වේවි. එනිසා ආනන්ද ගිහිල්ලා කියන්න අද පච්චිම යාමේ තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන බව. ආනන්ද හාමුදුරුවෝ මල්ල රජ දරුවන්ගේ සන්තාගාරයට වැඩම කරලා අද තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන බව මතක් කළා. මේ හඳ වචනේ ඇසූ පමණකින් මොහුන් මහාලින් හඬ වැළපෙන්න ගත්තා. අනේ සුගතයන් වහන්සේ පිරිනුවන් පාන්නේය, භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාන්නේය, ලෝකෙට තිබූ ඇස අහිමි වන්නේයයි හඬා වැළපෙමින් බුදුරජාණන් වහන්සේ දකින්නට ආවා. බුදුරජාණන් වහන්සේව දැන් වන්දවන්න ආනන්ද හාමුදුරුව කල්පනා කළා. මේ පිරිස එක එක්කෙනා වන්දන්න ගියොත් උන්වහන්සේ පිරිනුවන් පාන කෙනෙක් මේ අය පිරිසට වන්දවලා ඉවර කරන්න බෑ. එනිසා උන්වහන්සේ කණ්ඩායම් කළා එක එක රජ පරපුරවල් හැටියට. කණ්ඩායම් කරලා බුදු හාමුදුරුවන්ට හඳුන්වා දෙමින් ඒ රජ පිරිස පිරිස් ලවා වන්දනා කරවලා බුදුරජාණන් වහන්සේට විවේක සලසා දුන්නා. මෙන්න මේ මොහොතේදී තමයි පින්වතුනි තවත් සිදුවීමක් වුණේ. සුභද්‍ර කියන පිරිවැජියා කල්පනා කළා, අනේ තථාගතයන් වහන්සේ අද පිරිනුවම් පානවලු. ලෝකෙට බොහොම දුර්ලභවලු තථාගතවරු පහළ වෙන්නේ. මට ප්‍රශ්නයක් තියෙනවා, සැකයක් තියෙන උන්වහන්සේගෙන් තමයි විසඳගන්න පුළුවන් වෙන්නේ. ඒ අදහසෙන් ආනන්ද හාමුදුරුව ළඟට ඇවිල්ලා, අනේ ආනන්ද සාමීනි, මට බුදු හාමුදුරුවන්ගේ මොහොතකට දකින්න අවස්ථාවක් ලබා දෙන්න. එවැත්නි බුදු හාමුදුරුවන්ට වෙහෙස කරන්න එපා. උන්වහන්සේ ක්ලාන්ත භාවයෙන් දැන් වැඩ ඉන්නේ. උන්වහන්සේට මේ මොහොතවත් වැඩ ඉන්න ඉඩ දෙන්න. නැවත නැවතත් සුභද්‍ර බුදු හාමුදුරුවන්ගෙන්, ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉල්ලීම් කරන බුදු හාමුදුරුවන්ව දකින්න යන්න. නැවත නැවතත් ආනන්ද හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා, නේ එවැත්නි බුදු හාමුදුරුවෝ වෙහෙසට පත් වෙලා ඉන්නේ, ක්ලාන්ත වෙලා ඉන්නේ. අනේ උන්වහන්සේට මේ මොහොත හරි විවේකයෙන් වැඩ ඉන්න ඉඩ දෙන්න. සුභද්‍රගේ මේ නැවත නැවත කරන ආයාචනය බුදුහාමුදුරන්ට ඇහුණා. අනේ උන්වහන්සේ මොනතරම් මහා කරුණිකද, අවසාන මොහොතේ ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්ද චුන්දට එන්න කියන්න. චුන්ද මාව විහිසවන්න නෙමෙයි ඉන්නේ, චුන්ද ඉක්මනින් මං කියන දේ තේරුම් ගනීවි. සුභද්‍ර එන්න, සුභද්‍රට එන්න කියන්න. සුභද්‍ර මාව විහිස කරන්න නෙමෙයි ඉන්නේ, සුභද්‍රව ළඟට ගෙන්න ගන්නවා. සුභද්‍රහනවා ස්වාමීනි, මේ ලෝකේ සත්ශාස්ත්‍රවරු පහළ වුණා, පුර්ණ කාශ්‍යපාදී සත්ශාස්ත්‍රවරු පහළ වුණා. මේ අය ධර්මයේ දැක්කද? මේ අය ධර්මයේ අවබෝධ කරගත්තද? මේ අය රහත් ඵලයට රහත් පදවියට පත් උනාද? මේ අය අතරින් කවුරු හෝ ලැබුවද? එක්කෙනෙකු හෝ නොලැබුවද? මෙසේ ප්‍රශ්න කරද්දී බුදුහාමුදුරු කියනවා සුභද්‍රේ ප්‍රශ්න පසකින් තබන්න. යම් ශාසනයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නැද්ද? පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා තේ ශාසනයේ නැහැ සුභද්‍ර. යම් ශාසනයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තියෙනවා නම් සෝතාපන්න පළවෙනි ශ්‍රමණයා, සකදාගාමී දෙවෙනි ශ්‍රමණයා, අනාගාමී තුන්වෙනි ශ්‍රමණයා, අරහන්ත හතරවෙනි ශ්‍රමණයා තේ ශාසනයේ තියෙනවා. ආනන්ද මේ ශාසනය සුභද්‍රය මේ ශාසනය සම්‍යක් දර්ශනයකින් යුක්තයි. මෙන්න සම්‍යක් මාර්ගයේ සම්මා දිට්ඨිය ආර්ය ශ්‍රාංගික මාර්ගය. මෙන්න මේ ශාසනය තුල මෙසේ ප්‍රථම, ဒုတိය, තတိය, චතුත්ථ ශ්‍රමණයා පහළ වෙන බව දේශනා කරද්දී චුන්දවහා ධර්මය අවබෝධ කරගෙන අනේ ස්වාමීනි මම මේ ශාසනය පැවිදි කරගන්න. අන්නේ තීර්ථයක මේ ශාසනය මහාන වෙන්න නම් චුන්ද සුභද්‍රය හාර මාසයක් පිරිවිස් පුරන්නට ඕන, පුහුණු වෙන්න ඕන. අනේ ස්වාමීනි හාර මාසයක් නෙමෙයි මං හතර අවුරුද්දක් පිරිවිස් පුරන්නම් පුහුණු වෙන්නම් මම මහාන කරන්න භික්ෂුන් වහන්සේලාට අනු දෙනවා දාරන්නේ. ඔහුගේ උනන්දුවත් ඔහුගේ නුවණත් දැක්ක බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට නියම කළා සුභද්‍රව පැවිදි කරන්න. මේ සරුවක්න ශාසනයේ අවසාන ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණා සුභද්‍ර හාමුදුරුව. පසු කාලෙක උන්වහන්සේ රහත් වුණා. මෙන්න මේ වෙලාවේදී බුදුහාමුදුරුව භික්ෂූන් කැඳවලා ආනන්ද හාමුදුරුව විමසනවා, ස්වාමීනි ස්ත්‍රීන් පිළිබඳව අපි කෙසේ කටයුතු කරන්නද? ආනන්දේ අදස්සනං ආනන්ද, අදස්සනං ආනන්ද, ස්ත්‍රීන් නොදකින තරමට හොඳයි, නොදකින තරමට හොඳයි. ස්වාමීනි දකින්න ලැබුණොත් අනලාපං ආනන්ද, කතා නොකරන තරමට හොඳයි. ස්වාමීනි දකින්නත් ලැබුණොත්, කතා කරන්නත් ලැබුණොත් කොහොමද කරන්න ඕන? ආනන්ද සතින් උපට්ඨ පිටනා සිහිය පිහිටුවාගෙන කතා කරන්න. අම්ම කෙනෙක් කියලා හිතාගෙන, අක්ක කෙනෙක් කියලා හිතාගෙන, දුවෙක් කියලා හිතාගෙන, ඒ වයසේ ස්වභාවය අනුව ඥාතිත්වයේ සිහියට නගාගෙන එයාත් එක්ක කතා කරන්න. ස්වාමීනි මෙසේ බුදුරජාණන් වහන්සේ කාන්තාවන් පිළිබඳව අනුගමනය කළ යුතු පිළිවෙත භික්ෂුන් වහන්සේලාට කියා දීලා, ඊළඟට උන්වහන්සේ අන්තිම මොහොතේ භික්ෂුන් නමතලා කතා කරලා කියනවා, මහණෙනි මා පෙන වූ යම් තාක් ශික්ෂා පදවේ නම්, ඒ කුද්දාන කුද්දක ශික්ෂා පදවේ නම් ඔබලාට කැමති නම් වෙනස් කරගන්න, කැමති නම් ඉවත් කරගන්න. ඒ වගේම මහණෙනි චුන්දට, මහණෙනි චන්නට, මා සමග පුංචි කාලේ ඉඳලා හැදුණු, මා සමග උයන් කෙළියට ගිය, මා සමග පැවිදි වෙන දවස මාත් එක්ක ආපු චන්න උඩඟුයි අහංකාර වෙලා චන්න විහික්මවා ගන්න, චන්නට බ්‍රහ්ම දණ්ඩේ පනවන්න ආනන්ද. ස්වාමීනි බ්‍රහ්ම දණ්ඩේ කියන්නේ මොකක්ද? ආනන්ද ඔහුට අනුශාසනා කරන්න එපා, ඔහු සමග කතා කරන්න එපා, ඔහු ප්‍රතික්ෂේප කරන්න ටික කලකට. මෙසේ බ්‍රහ්ම තණ්ඩේ පනවා ඔහු හික්මවා ගන්නට අනුශාසනා කළා. ඒ වගේම ආනන්දය මම ඔබට අවසාන මොහොත අවසාන අවවාදය කරන්නෙමි. හන්ද දාන භික්කවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අප්‍රමාදේන සංඛාරේත. මහණනි මේ මාගේ අන්තිම අවවාදයයි. නුඹලාට අවවාද කරමි. සියලු සංස්කාර ධර්මියෝ අනිත්‍යයි, නැසෙන සුළුයි. වහා අප්‍රමාදීව කුසල ධර්මයන් ධර්මචර්යාවී හැසිරෙන්න කියන අවසාන අවවාදය කරමින් උන්වහන්සේ ප්‍රථම ධ්‍යානයට සමවැදුණා. ප්‍රථම ධ්‍යානයෙන් ဒုတိය ධ්‍යානයට, ဒုတိය ධ්‍යානයෙන් තတိය ධ්‍යානයට, තတိය ධ්‍යානයෙන් චතුර්ථ ධ්‍යානයට, චතුර්ථ ධ්‍යානයෙන් ආකාසානං ඡායතනේට, ආකාසානං ඡායතනයෙන් විඥානං ඡායතනේට, විඥානං ඡායතනයෙන් ආකින්චඤ්ඤායතනේ, ආකින්චඤ්ඤායතනේ නේව සංඥාන සංඥායතනයට, නේව සංඥානා සංඥායතනයෙන් නිරෝධ සමාපත්තියට සමවැදුණා. ආනන්ද හාමුදුරුව අනුරුද්ධ හාමුදුරුවන්ට කතා කළා, අනවනේ ආනන්ද අනුරුද්ධ හාමුදුරුවනේ බුදුහාමුදුරුව පිරිනුවම් පෑවනේද? නෑ ආනන්ද, තාම බුදුහාමුදුරුව පිරිනුවම් පෑවේ නෑ. ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව මොහොතකින් නිරෝධ සමාපත්තිය නැගී සිට නේව සංඥානා සංඥා සමාපත්තියට සමවැදුනා. නේව සංඥානා සංඥා සමාපත්තියෙන් ආකින්චඤ්ඤායතන සමාපත්තියට සමවැදුනා. ආකින්චඤ්ඤා සමාපත්තියෙන් නැගී සිට විඥානං ඡායතන සමාපත්තියට සමවැදුනා. විඥානං ඡායතන සමාපත්තියෙන් ආකාසානං ඡායතන සමාපත්තියට සමවැදුනා. ආකාසානං ඡායතන සමාපත්තියෙන් චතුර්ථ ධානයේට වැඩම කළා. චතුර්ථ ධානයෙන් තတိය ධානයේට වැඩම කළා. තတိය ධානයෙන් ဒုတိය ධානයේට වැඩම කළා. ဒုတိය ධානයෙන් ප්‍රථම ධානයේට වැඩම කළා. නැවත ප්‍රථම ධානයෙන් ဒုတိය ධානයේට, ဒုတိය ධානයෙන් තတိය ධානයේට, තတိය ධානයෙන් චතුර්ථ ධානයේටත් වැඩම කළ තථාගතයන් වහන්සේ පිරිනුවන් පාවල් දාලා. ඒ මොහොතේ මහ පොළොව කම්පා වුණා, දෙව්වල පැරී ගියා, මහ පොළොව කම්පා වී ගියා. සහම්පති බ්‍රහ්මරාජයා තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබඳව ගාථාවකින් ඒ පරිනිර්වාණය පිළිබඳව දේශනා කළා. සියලු දසබලධාරීන් වහන්සේ සියලු දෙනාමින් ශරීරය අත්හැර නිර්වාණ ධාතුවට පත් වූ බව ප්‍රකාශ කළා. සක්‍රයානිච්ඡාවද සංඛාරා උප්පාද වේ ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංඝෝප සමෝසකෝ කියන ගාථාවෙන් අනිත්‍ය ප්‍රකාශ කළා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් ආනන්ද මහරහතන් වහන්සේත් ගාථා ප්‍රකාශ කළා. මේ වෙලාවේ භික්ෂූන් වහන්සේලා කෙලෙස් නැසුවේ නැති අනාගාමී රහත් නොවුණු සාමීන් වහන්සේලා මහ පොළොව මත වැටි හඬා වැළපෙන්න ගත්තා. ඒ වෙලාවේදී අනුරුද්ධ හාමුදුරුව කතා කරලා කියනවා, මහණනි හඬන්න එපා, වැළපෙන්න එපා, දෙවියොත් කම්පාවට පත් වෙලා. දෙවියෝ දොස් කියනවා, මහණනි නුඹලා හඬනකොට නිහඬ වෙන්න. ආනන්ද හාමුදුරුව අහනවා, සාමීනි අනුරුද්ධ හිමියනි, කොහේ ඉන්න දෙවිවරු ගැනද ඔබ වහන්සේ කතා කරන්නේ? ආනන්ද, මේ හැම තැනකම දෙවිවරුන්ගෙන් පිරිලා. මේ අතුරු සිදුරු නැතුව දෙවිවරු බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණය දැකලා බොහෝ කම්පා වෙනවා, මගඵල නොලැබූ දෙවිවරු. මෙසේ භික්ෂූන් වහන්සේලා සනසවා ඒ රාත්‍රිය ගෙවි අනතුරු ආනන්ද හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවෝ දහම් කතාවෙන් පසුවේ උදෑසන අනුරුද්ධ හාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා, ආනන්දේ දැන් කුසිනාරාවට ගිහිල්ලා මල්ල රජ දරුවන්ට කියන්න බුදුහාමුදුරුව පින්වන් තාවා. මල්ල රජ දරුවන් හඬා වැළපෙමින් ඇවිත් බුදුරජාණන් වහන්සේගේ සිරුරට සද්දවසක්ම පුද පූජා උපහාර දිව්‍යමය නාට්‍ය වාදන ගායන සංගීත මලින් සුවඳින් බුදු සිරුරට පිදුවා. දෙවියන් විසින් දිව්‍යමය නාදයෙන්, තූර්ය නාදයෙන්, ගීතෙන් මලින් සුවඳින් උන්වහන්සේට පූජා කරලා සත්වෙනි දවසේ බුදු සිරුර රැගෙන දකුණු දිසාවට ගෙන ගොස් ආදාහනය කරන්නට මල්ල රජ දරුවන් තීරණය කරලා අට දෙනෙක් බුදු සිරුර උසවා ගන්නට හැදුවත් කිසිවෙකුට මේ සිරුර උසවා ගන්නට නොහැකි වී ගියා. එවිට අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, මේ මල්ල රජ දරුවන් අට දිනකටත් මේ සිරු රෝග වන්න බෑ, මොකක්ද හේතුව? එහෙදී උන්වහන්සේ මතක් කළා, රජ දරුවනි, ඔබලගේ අදහස අනිකක්, දෙවියන්ගේ අදහස අනිකක්. මොකක්ද ස්වාමීනි අදහස? රජ කුමරුවනි, රජ දරුවනි, නුඹලා මේ බුදු සිරුර නුවරට පිටින් දකුණු දිසාවට ගෙන ගොස් දකුණු දිසාවේ නුවරට පිටත ආදාහනය කරවන්නයි නුඹලගේ සූදානම. එහෙත් දෙවියෝ කැමති වෙන්නේ මේ නගරයේ උතුරු දිසින් උතුරු දිසාවට වැඩම කරවා උතුරු දිසේ දොරටුවෙන් නගරයට ඇතුල් කොට නැගෙනහිර දොරටුවෙන් පිටකොට නගරයේ නැගෙනහිර මකුට බන්ධන නම් ඔටුනු පළඳනා ශාලාවේ මේ දේහය තැන්පත් කොට එහිදී ආදාහනය කරන්නටයි දෙවියන්ගේ කැමැත්ත. සාමීන්, දෙවියන්ගේ කැමැත්ත අනුව කරන්නේ මේ ඕන් අදිස්ථාන කළා, ප්‍රකාශ කළා. දෙවියන් විසින් හැම තැනකම ඇතුරු පරසතු මදාරා මල් මතින් සුවඳ පූජා දිව්‍ය පූජාවන් අතරින් එදා බුදු සිරුර සත්වෙනි දිනේ වැඩමවාගෙන ගියා. උතුරු දිසාවට වැඩම කොට උතුරු දිසාවේ දොරටුවෙන් නගරයට ඇතුල් කොට නැගෙනහිර දොරටුවෙන් පිටකොට නගරයෙන් පිටතට ගෙනවි මකුට බන්ධන චේත්‍ය ස්ථානයේහි දේහය තැන්පත් කළා. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි, දැන් දේහයට ඉතිරි කටයුතු කරන්නේ කොහොමද? මහරජවරුනි, සක්විති රජ කෙනෙකුෙන් මේ සිරුරට වත් කළ යුතුයි. ස්වාමීනි, සක්විති රජ කෙනෙකුගේ සිරුර කොහොමද කරන්නේ? මහරජ මේ සිරුර සුදු වතින් පුතා, ඒ මත කපු පුළුන් අතුරා, ඒ මත නැවත සුදු වතකින් අතුරා, ඒ මත නැවත සුදු කපු පුළුන් අතුරා, ඒ මත නැවත සුදු වතින් ඔතා, මේ විදිහින් 500ක් වාරයක් පුළුන් හා වස්ත්‍රයෙන් ඔතා, රන් දිනක සුවඳ තෙල් පිරු දිනක බහා තවත් දිනකින් වසා, සුවඳ දරින් තනූ දරසෑයක් මත තබා ආදාහනය කළ යුතුයි. ඒ අනුව වුන් බුදු සිරුර ඒ ආකාරයෙන් ඔතා තෙල් පිර වූ රන් දිනක බහා සුවඳ දරින් සඳුන් දරින් නිම කළ දරසෑයක් මත තබා ආදාහනය කරන්නට, දේහ සොහනට තැන්පත් කළත් මල්ල රජ දරුවන් සතර දෙනෙකු සතර දිසාවෙන් සෑයට ගිනි දැල්වන්නට උත්සාහ කළත් අනේ පුදුම ආස්තරයක් මේ සෑයට ගිනි දැල්වෙන්නේ නෑ. අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් දිවස් සැත්තමුන් අතර යගතනතුරු ලද අනුරුද්ධ තෙරුන් වහන්සේගෙන් විමසනවා, සාමීනි, ඇයි මේ ගිනි ඇවිලෙන්නේ නැත්තේ? රජදරුවනි, යම් වෙලාවක යම් මොහොතක මහා කාශ්‍යපයන් වහන්සේ වඩින්නේද ඒ තාක් මේ සෑය ගිනි අවුලවන්නට පුළුවන් කමක් නැහැ. මේ මොහොත වෙනකොට පාවා නුවරින් පිට වෙලා බුදුර මහා කාශ්‍යපයන් වහන්සේ භික්ෂු පිරිස පිරිවරාගෙන කුසිනාරාවට වඩිනවා. ඒ අතරදී උන්වහන්සේට දැක ගන්නට ලැබෙනවා එක්තරා උවසුවෙකු පාවා නුවර දක්වා ගමන් කරන කුසිනාරාව ඉදලා එන පින්වත අපේ තථාගතයන් වහන්සේ පිරුවන් පෑවලු උන්වහන්සේගේ ආදාන කටයුතු කළාද? ස්වාමීනි, අදට සත්වෙනි දවසේ උන්වහන්සේ අප පිරිනුවම් පාලා අදයි උන්වහන්සේගේ ආදාන කටයුතු කරන්නේ. මා එතනින් ගෙන ආපු මදාරා මලක් මේ මාතේ තියෙන්නේ. මේ ආරංචිය ලදවිකසේ එහි සිටි භික්ෂූන් වහන්සේලා හනා වැළපෙන්නට ගත්ත මඟපල නොලැබූ. ඒ අතරේ සිටියේ සුභද්‍ර නම් භික්ෂුව කියනවා, "එවත්නි නොහඬන්න, නොවැළපෙන්න. මහා ශ්‍රමණයා පින් මිදුනා. දැන් අපට කැමැත්තක් කරන්න පුළුවන්. අපේ නිදහස ලැබුණා. මෙතෙක් කාලයක් අපිට මේවා කරන්න එපා, මේවා කරන්න එපා, මේවා කරන්න කියලා නීති පැනෙව්වා. අද ඉඳලා අපි නිදහස්. දැන් හඬන්න දෙයක් නැහැ, සතුටු වෙන්න කියලා සුභද්‍ර භික්ෂුව මේ භික්ෂු තලයේ ඉඳගෙනම මේ ප්‍රකාශය කළා. මහා කාශ්‍යප මහතුරුන් හිත කම්පාවට පත් වුණා. මේ පිරුණුවන් පාපු මොහොතේම භික්ෂු සමාජය තුළ මේ බඳු අදහස් ඇති වුණා නම් අනේ පසු කාලයක් යනකොට කෙබඳු වේවිද? භික්ෂූන් සනසවාගෙන කුසිනාරාවට උන්වහන්සේ වැඩම කොට සෑය වටා පැදකුණු කොට සිරිපා පිහිටි දිසාවට උන්වහන්සේගේ හිස නමා වදින්දී දරසෑය විභාවී උන්වහන්සේට දෙසිරිපතුල් දෙක වැඳ පුදා ගන්නට අවස්ථාව සැලසුණා. උන්වහන්සේ ඒ බුදු සිරිපා වැඳි මොහොතකින් ඉබේම දරසෑයට ගිනි ඇවිලි දෙවි ගියා. දෙවියාමත් සමග දෙවියන් විසින් ජලධාරාවන්ගෙන් හා ගස් වලින් විහිදුණු ජලධාරාවන්ගෙන් දරසෑය නිවි ගියා. මහ පුදුම අසිරියක් ලේ මස් නහර සිවි ආදී දේ අලු නැතුවම දෙවි ගිහිල්ලා. එතු සුදුවත් වලින් යටින්ම එතු යම් වතක් තිබුණා නම් ඒ වතත් උඩින්ම එතු වස්ත්‍රයක් ඉතුරු වී තිබියදී සෙසු සියල්ල දෙවි කිසිවක් ගොස් තිබුණා. සියලු ධාතුන් වහන්සේලා එක්තෙන්ව තිබුණා. ඒ ධාතුන් වහන්සේලා රැගෙන මණ්ඩපයේ තැන්පත් කොට සතියක් පුරා පුද පූජා දැක්වුවා. බුදුරජාණන් වහන්සේ පිරුණුවන් පාවදාළ බව දැනගත් ලෝකයා අයිතිවාසිකම් කියන්නට වුණා අපට සරුවක් නිධාතුන් ලබා දෙන්නට කියලා. ඒ අනුව අජාසත්ත මහරජතුමා ලිච්ඡවී රජදරුවන් ශාක්‍ය දේශයේ කිඹුල්වත් ශාක්‍ය රජදරුවන් අල්ලකප්පේ බූලි රජදරුවන් ඒ වගේම මල්ල රජදරුවන් වේට දීපක බමුණන් කෝලිය රජදරුවන් කුසිනාරාවේ මල්ල රජදරුවන් යුද ප්‍රකාශ කරන්නට ගත්ත මේ ධාතුන් වහන්සේලා බෙදා ගන්න ඒ වෙලාවේදී නැගී සිටින ද්‍රෝණ නම් බමුණු කතා කරලා කියනවා රජදරුවනේ මහා කරුණිකයන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ තාඩ දබර කිරීම යුද කිරීම සුදුසුයි උන්වහන්සේට කරන ගෞරවයක්. එනිසා අපි ධාතුන් වහන්සේලා අට කොටසකට බෙදා ගනිමු. ඒ ඒ තැන්වල චෛත්‍ය ස්ථාන ඇති කළාම ඒ ඒ තැන්වල බොහෝ දෙනා වැඳ පුදාගෙන සිත් සතුටු කරගනියි. ඔහුගේ අවවාදයෙන් ප්‍රසාදයට පත් වෙන මේ අට පිරිස ධාතුන් වහන්සේලා ඔහු ලවාම සමසේ බෙදා ගන්නවා. ඒ අනුව රජගහ නුවරට ආදී කොට ඇති අට පිරිසට ධාතුන් වහන්සේලා අට කොටසකට බෙදෙනවා. එය ධාතුන් වහන්සේලා බෙදූ නෙළිය ද්‍රෝණ බමුණා බාර ගන්නවා. ඉන් අනතුරුව ධාතුන් වහන්සේලා ඉල්ලගෙන එන පිප්පලි රජදරුවන්ට ධාතුන් වහන්සේලා බෙදාගත් බව දැනගෙන දැව් සොහොනේ එසේ අලු අඟුරුගෙන ඔහු පූජනීය වස්තුවක් කොටගෙන දසසෑයක් ඉදි වෙනවා. ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කොට අටසෑයක්, ද්‍රෝණ බමුණා ධාතු බෙදූ නෙළිය තැන්පත් කොට සෑයක්, අඟුරු තැන්පත් කොට අංගාර චේතිය පිප්පලි රජ දරුවන් විසින් ඇති කරනවා. මෙසේ පළමු කොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දසසෑයක් ඉදි වෙලා මේ ආකාරයෙන් ලෝකෙට තිබූ ඇස අහිමි වී ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව උන්වහන්සේව දැක වැඳ පුදා ගන්නාක් මෙන් ලෝකයට වඳින්නට මේ සුද්ධ ස්ථාන ලෝකයේ තුල නිර්මාණය වුණා. ඉතින් මේ දීර්ඝ සූත්‍රයක් මම මේ බොහොම කෙටි කර කර ලඝු කර කරයි මේ බොහෝ වෙලාවක් මේ දේශනා කළේ. ඉතින් මම දන්න තරමේ මේ දීර්ඝ සූත්‍රයේ තුල එකම කොටසයි මට අතෑරුණා නම් අතෑරුණේ. ඒදා බුදුරජාණන් වහන්සේ අර කුකුත්තරා නදිය ආසන්නයේට පෙන් ඉල්ලගෙන ආපු වෙලාවේ උන්වහන්සේ වැඩ ඉන්න වෙලාවේ පුක්කුස මල්ල කියලා කෙනෙක් බුදුහන්සේව දකින්නට එනවා. උන්වහන්සේ කෙරෙහි පහදිනවා ආලාර කාලාමගේ ශ්‍රාවකේ. එහිදී කරන ප්‍රකාශයක් පමණයි මේ සූත්‍ර දේශනාවේ අඩි වුනේ. අනිත් සියල්ල සම්පූර්ණ කළා. මගේ යුතුයකම ඉෂ්ට කළා. ඉතින් අද දවසේ මේ පරිනිර්වාණ සූත්‍රයෙන් මේ අවසාන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ඔබ හැම දෙනාටම සලසා ගන්නට ලැබුණා. ඉතින් මේ වෙලාවේදී මා විශේෂයෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමේ ගෞරවය අපට ඔබට මේ නව ශ්‍රීලන්තයේ පුරාම බණ කියන්න, නව ශ්‍රීලන්තයේ පුරා බොහෝ දෙනාට බණ අහන්න මේ අවස්ථාව සලසා දුන්නේ. මේ වර්ෂයේ නව ශ්‍රීලන්තයේ ශ්‍රී ලංකාරාම මේ බෞද්ධ විහාරස්ථානයේ වස්සාන පින්කම කටින පින්කම බාරගෙන කටයුතු කළ ඒ විජේවර්ධන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්, ජයනාත් මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්, ඒ වගේම සමරනායක මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වතුන්, සුමනා ප්‍රනාන්දු මාතාව ඇතුළු ඒ පින්වතුන්, ඒ පින්වතුන්ගේ දායකත්වය බරපැන දරාගෙන තමයි අපි මේ රටට වැඩම කළේ. එනිසා මේ ධර්ම දානේ ගෞරවයේ සැබෑ ගෞරවය ඒ අපට ආරාධනා කරලා අපව මේ රටට වැඩමවා ගන්නට ඒ මහත් වියදමක් දරූ ඒ පින්වතුන් පිළිබඳව මේ වෙලාවේදී අපි විශේෂයෙන් සිහිපත් කරනවා. එයත්න්ට මේ අවස්ථාවේ තිබුණට ඒ අවස්ථාව ඉටු කරගන්න බැහැ. අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ බෞද්ධ මණ්ඩලයේ මේ නායක සභාවේ අනුග්‍රහයෙන් ලැබුණා නම් උන්වහන්සේලා ඒ සඳහා බොහොම කරුණාවෙන් බොහොම කැමැත්තෙන් ඒ අනුග්‍රහය ලබලා දුන්නා. එනිසා මේ නව ශ්‍රීලන්තයේ පුරා මේ ධර්ම දාණය දෙන්නට මෙන්න මේ රටේ මෙන්න මේ පිරිස මූලික වෙලා තියෙනවා. අපි මේ වෙලාවේදී මේ ධර්ම දේශනාව ඒ පිරිසට උපහාර පිණිස කළ ධර්ම දේශනාවක් හැටියට සලකනවා. ඒ වගේම මේ රටට එන්නට ලංකාවෙන් අපට මේ කටයුතු සිද්ධ කරන්නට විහිසිච්ච පිරිසකුත් හිටියා. මට අම්මා කෙනෙක් වගේ කටයුතු කරන මානෙල් නෝනා මහත්මිය, ඒ වගේම විජේවර්ධන මහත්මගේ වැඩිමහලු සොහොයුරාණන්, ඒ වගේම යාපා මහත්මයා, ඒ මොරටු විශ්වවිද්‍යාලයේ ඒ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා මේ වෙනුවෙන් බොහොම විහිසක් දරුවා. ඒ මගේ අන්තේවාසික සාමීන් වහන්සේලා උපස්ථායකයන් හැරෙනකොට ඒ පිරිසත් මේ වෙනුවෙන් බොහොම විහිසක් දරුවා. ඒ වගේම මේ රටට ආපු දවසේ ඉඳලා අපිව රැක බලාගෙන, අපේ දුක සැප හොයා බලාගෙන, කටයුතු කළ ඒ පින්වත් සාමීන් වහන්සේලා අපේ නායක හාමුදුරුවෝ ඒ වගේම ඒ සාමීන් වහන්සේලා නායක හාමුදුරන්ගේ විශේෂ අනුග්‍රහය කරුණාව මෛත්‍රිය ලැබමින් සරණපාල හාමුදුරුවන් වහන්සේ ඇතුළු සාමීන් වහන්සේලා මා පිළිබඳව නිතර සොයා බලමින් මගේ අඩුපාඩුකම් සොයා බලමින් පුළුවන් තරමින් මේ අවශ්‍යතාවයන් ඉටු කරමින් රැක බලා ගත්තා. නායක පින්වතුන් හැටියට තමන්ගෙන් කරන්නට පුළුවන් උපරිමයෙන් යම් යුතුකමක් ඇත්නම් ඒවා උපරිම ශක්ති පරිද්දෙන් කරන්නට උත්සාහවත් වුණා. ඉතින් ඒ ගැන අපි මේ වෙලාවේදී කෘතවේදී වෙනවා. ඊළඟට මේ නව ශ්‍රී ලංකේ පුරා කළ ධර්මචාරිකාවේදී විවිධ පිරිස් මුණ ගැහුණා. විවිධ තරාතිරම පිරිස් මුණ ගැහුණා. ඉතින් මේ හැම කෙනෙක්ම අපි මේ වෙලාවේදී සතුටින් සිහි කරනවා. ඒ හැම කෙනෙක්ම ලද උදව් උපකාර උපස්ථාන මේ වෙලාවේදී සිහිපත් කරලා ඒ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාවක් කරගන්නවා මේ වෙලාවේදී. ඉතින් මේ පින්කම් කරන්නට ධර්ම දාණය දෙන්නට මට අවස්ථාව සලසලා දුන්නු. ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දුන්නු. ඒ පින්වත් හැම දෙනාටමත් ඔබ අප හැම දෙනාටමත් ඉතුම් බුදුරජාණන් වහන්සේ අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවනට ගියාක් මෙන් ඔබටත් මටත් මේ ගෞතම සාසනය තුලම ඒ අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවනට යන්නට මේ උතුම් ධර්මයේ උපකාරක ධර්මයක්ම වේවායි සාදු කියලා ආකාසත්තා චුම්මත්තා දීවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ධර්ම ශ්‍රවණයන් සම්බලයෙන් මේ මාස දෙකමාරක් මුළුල්ලේ අපි කරගත් කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තිය මත බුදු වන බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ සමූහයාට අත්පත් වේවා. දිවිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධීන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියන දෙවියන්ට පින් අනුමෝදන්. ඔබ අප හැම දෙනා නම් ඒ දායකත්වයේ දරූ බරපැන දරූ මහන්සි වූ වෙහෙස වූ අපි සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත සියලු ඥාති වර්ගයාටත් විහාර පරපුරේ අපවත් වී වදාළ දේනායක හාමුදුරුවන් වහන්සේගේ ඒ ගෞරවනීය ආචාර්ය උත්තමයන් වහන්සේ ප්‍රදාන කොට ඒ ගුරු පරපුරේ අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ ස්ථානයේ ගොඩ නගන්නට වේස මහන්සිය මේ පරලෝකීය අතීත දායක කාරකාදී හිතවත් හැම දිනාටමත් මේ පින් අත්පත් වේවා සතර ජීවිත සුවපත් වේවා දුක් පිරි භයංකර ගෝර සංසාර කතරින් එතර වේවායි සාදු කියලා සම්යාමත. අපි හැම දිනා විසින් එකතු වී මේ කරගත් කුසල පුණ්‍ය සම්පත්තිය මතු දිනක බුදු වෙන බුද්ධ බෝසත්ත්වයන් වහන්සේලා මෙන් සියලු දිව්‍ය රාජ සමූහයාට අප හැදු වැඩිගුරු දෙමාපිය ආදී මව්පිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී හැම දිනාටම අපේ පවුල්වල හැම දිනාටත් විශේෂයෙන් මේ සද්ධර්ම දාණයට සද්ධර්ම චාරිකාවට අනුග්‍රහ දැක්වූ ඒ වගකීම බරපෙන දරූ ඒ දායක පින්වත් හතරපලටත් පවුල් හතරටත් ඒ මහා වගකීම දරූ ඒ අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු දායකක සභාවටත් කුමාර මහත්මයා ඇතුළු නායක සභාවටත් මේ කළ සියලු පින්කම් සංවිධානය කරමින් කටයුතු සංවිධානය කළ ඒ නන්දා නුනා මහත්මියමගේ හිතවත් ඥාතිවරියටත් ඒට ආවගේ සම්බන්ධ වෙච්ච හිත දුන් ඔබ හැම දෙනාටත් මගේ ගැන බොහෝම ආදරයෙන් සෙනෙහසින් ළඟින් සිට සොයා බැලුව ඒ අපේ සරණපාල හාමුදුරුව පඤ්ඤාසිරි හාමුදුරුව අපේ පොඩි හාමුදුරුව චන්දවිමල හාමුදුරුව ආදී කොට ඇති ආරාම වාසී සියලු සාමීන් වහන්සේලාටත් දායකකාරක ආදී හැමතත් ලංකාවේ සිට මේ ගමනට උදව් කළ උපකාර කළේ හැමතත් අප හැද වැඩ ගුරු දෙමාපිය දායක කාරක උපස්ථායක ආදී හැමතත් මේ පින් එකසේ අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා භයංකර ඝෝර සසරින් එතර වෙනතුරු නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සාන්තිය සානේ සනසිල්ල උදා වේවා මේ භයානක සසරේ සරණාත නරක ආදී දුක දිගයකට සාපු පාසාදී දුකකට දුරු ජන ඇසුරකට පත් නොවේවා සත්පුරුෂ ඇසුරම ලැබේවා සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් අමා නිවන් සුවයම කල් නොවේවා අපි අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වද්දං තියායුවං නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සංය සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු